సబ్బా సూత్ర వైకరణం మాంసి మిసేయాసనది ఇక్కలకు బాగుతు మాంసే శవత్నూరు సమీపే జేతవనము అనే పిలుసిటుకి ఆరామి వెడవాసే కనిసే బాగుతు మాంసే మహానీ భిక్షు నన్ను చూసే ఏ భిక్షు వహన్సే బాగుతు మాంసేట పిలువదా మనసు బాగుతు మాంసే నీ సూత్రే వదాలసే మహాన్ని తొకట సీయుడు ఆశ్రయండి సంవర కారణి దేశనాగరు ఏ ఆశవ్ మునాగట మునీగరు దిశమి వదాలసేట ఎసయ వాహన్సే ఈ భిక్షు భాగతు మహన్సేట విలువదా మేసు భాగతు మహన్సే మీ కారణి వదాలసే మహాన్ని మమ నూని దక్నాహుత దన్నాహుత ఆశ్రయండి షేకిలిం కీం నుదన్నాహుట నుదక్నాహుట నుకీం జలదు మహాని కుమక్ దన్నాహుట కుమక్ దక్నాహుట ఆశ్రవక్షే వేది యోనిసు మనసికారేది అయనిసు మనసికారే దన్నాహుట దక్నాహుట ఆశ్రవక్షే వేది మహాని నునుని మునీకరన్నాహుట నూపన్నావు ఆశ్రయ ఉపది ఉపన్నావు ఆశ్రయది వెలి మహాని నూని మినీకరన్నాహుట నూపన్నావుదు ఆశ్రయ నూపది ఉపన్నావుదు ఆశ్రయ ప్రహాయన వేది ఎందుకంటే మీ తథాగతి అంశం ఇతను పిన్నను మీ ఆశ్రయాన్ని సంవర కారణం ఇక నీ రెస్ట్రైంట్ ఏమి ఇక్కడ అవిద్యా సూత్ర పెన్నును ఈ సతీకీనికి తీయను నీకే సంవరీకీనికి తీయను ఈ సంవరిని అని పెద్దలకు దాన్ని సతీకీనికటే అన్నమాట ఎందుకంటే ఏ విధంగా సతీ యొక్క అతి ఉన్నది ఇది ఏకంగా అప్పుడే సతిపట్టాని దీనికి సంగురేం సతిపట్టాని ఏకైన సంగురేం పిన తెలియదు దుశ్చరిత్యంగా ఇంకా ఏకైన సతిపట్టాని అయితే ఇంక సతిపట్టాని అయితే సప్త భోజ్యం నీళ్ళ విముక్తి దక్కా యనమాకి ఇతరు ఏ విధంగా మీ బుధుహంగు మితని హిమనం మీ ఆశ్రయాన్ని సంగుర కారణి దీనికి పిన్నది సంగ రెస్ట్రెయిన్కి ఎందుకంటే అవి అయనుసు మనసుగారు ఏ తిన్నాను ఏ నూపన్నావు ఆశ్రయంకి ఉపతి ఉపదన్ ఉపన్నావు ఆశ్రయకి యోనిసు మనసుకారి తిన ఉపన్నావు ఆశ్రయకి ప్రహీణమైన మాటలు ఎదిరించి పెన్నను మాని ఈ దర్శని పహగలుదు ఆశ్రయ దర్శనా పహ తప్ప సంగురేం పహగలుదు ఆశ్రయ జ్ఞాన సంఖ్యాత ప్రతివేక్ష ప్రతిసేవనే పాకలేదు ఆశ్రయ అంతే శాంతి సంగుర సంఖ్యాత అధివాసనే పాకలేదు ఆశ్రయ అంతే శీల సంగుర సంఖ్యాత పరివర్జనీయం పాకలేదు ఆశ్రయతే విరి సంగుర సంఖ్యాత వినోదనీయం పాకలేదు ఆశ్రయతే వజ్రంగ భావన పాకలేదు ఆశ్రయతే అట్లా విద్వాంధ్రు కారణ హత దర్శనే సంగురే ప్రతిసేవని క్యాన్ యూస్ క్రీమ్ ఇలాంగట యువసీమ్ ఎండ్యూరెన్స్ క్లినిక్ అవాయిడెన్స్ క్లినిక తీయం పరివర్జని ఇలాంగట గేమ్ ఎలిమినేషన్ క్లినిక వినోదని పాకలి ఇలాంగట బుజ్జంది హత్తాకారి మహాన్ని దర్శని పాకలితూ ఆశ్రయ కవరత్యాత్ మహాన్ని మీలోకి బుద్ధాది ఆరే నుదక్నావు ఆరేధర్మి అదక్సు ఆరేధర్మి నోహిత్ విన్నావు బుద్ధాది సత్పురుష నుదక్నాసులు సత్పురుష ధర్మి అదక్సు సత్పురుష ధర్మి నుహిత్ అశ్వత్ కృతజ్ఞన తిని మినీకలీతు ధర్మ్య నుదన్ మినీ నకలీతు ధర్మ్య నుదన్ మినీ కలీతు ధర్మ్య నుదన్న నుమినీ కలీతు ధర్మ్య నుదన్న హితిని యం ధర్మకి నీకు నుమినీ కలియుత్తాన ఏ ధర్మ్య మినీకర యం ధర్మకి నీకు మినీ కలియుత్తాన ఏ ధర్మ్య మినీ నుకర మహాన్ని యం ధర్మకి మినీ గిరైన మినీ నకలితూ ఈ ధర్మం కవరదు మహాన్ని యం ధర్మకి మినీకరన్నాట నూపన్ కామాశ్రయ ఉపదీదు ఉపన్ కామాశ్రయ వెడేదు నూపన్ భవాశ్రయ ఉపదీదు ఉపన్ భవాశ్రయ వెడేదు నూపన్ అవిద్యాశ్రయ ఉపదీదు ఉపన్ అవిద్యాశ్రయ వెడేదు యం ధర్మకి మినీ గిరైన మూవే మినీ నకలితూ ధర్మం ఏ కానీ కామాశ్రయం వెడివినది మినీ నకలేదు మీ బుద్ధులేవా మినీ కథ కామాశ్రయం వెడివినైనా సరే మాణి యం ధర్మకి మినీ నొకరైనా మినీ కలియుతూ ఏ ధర్మం కావరు මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාට නූපන් කාමාශ්‍රය වූ නූපදීද උපන් කාමාශ්‍රය වූ ප්‍රහීන වේද නූපන් භවාශ්‍රය වූ නූපදීද උපන් භවාශ්‍රය වූ ප්‍රහීන වේද නූපන් අවිද්‍යාශ්‍රය වූ නූපදීද උපන් අවිද්‍යාශ්‍රය වූ ප්‍රහීන වේද යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු වේ මෙනෙහි කළ යුතු ධර්මය වේ. ඒ කියන්නේ කාමාශ්‍රය අඩුවන දේවල් මෙනෙහි කළ යුතුයි. නමුත් ඒවා මේ බුද්ධලයා මෙනෙහි කරන්නේ නැහැ. ඒක නිසා කාමාශ්‍රයන් කියන ඒවා බැහැල යනවා කියන එක තියෙනවා. එතකොට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීම, මෙනෙහි කළ යුතු ධර්මයන් නොමෙනෙහි කිරීම, ඔහුට නූපන්නා වූ ආශ්‍රය උපදීත. උපන්නා වූ ආශ්‍රය වැඩි වේ. එතෙම මෙසේ නුනුවණින් මෙනෙහි කරයි. මම අතීත කාලයේ වූයේද? අතීත කාලයේ නුවේද? අතීත කාලයේ කවරෙක් වූයේද? අතීත කාලයේ කවරෙක් සිට මම අතීත කාලයේ කවරෙක් වූයේ? කෙසේ වූයේ? මම අනාගත කාලයේ වෙන්ද? අනාගත කාලයේ නොවෙන්ද? අනාගත කාලයේ කවරෙක්ද? අනාගත කාලයේ කෙසේ වෙන්ද? මම අනාගත කාලයේ කවරෙක්ව සිට කවරෙක්ද? දැන් වර්තමානයේ තමා කෙරෙහි සැක ඇත්තේ වේ. මම වෙම්ද? මම නොවෙම්ද? කවරෙක් වෙම්ද? කෙසේ වෙම්ද? මේ සත්‍යයෙන් කොයින් ආයේද? කොයි යන්නේද? කියලා ඒ පුද්ගලයාට ඒ සැකයන් එන්නේ තියෙනවා. මෙසේ නොනොවෙනි මෙනෙහි කරන ඔහුට සවැදාරුන් දිට්ඨියන් අතරින් එක්තරා දිට්ඨියක් උපදිනවා. තමා ඇතියයි කියලා දිට්ඨියක් ඇති වෙනවා. තමා නැතියි කියලා දිට්ඨියක් ඇති වෙනවා. තමාම හැඳින ගන්නවා කියලා ඒ දිට්ඨියක් ඇති වෙනවා. තමා නැතයි හැඳින ගැනීම ඒ දිට්ඨියක් ඇති වෙනවා. තමා නො වූ මමම තමා හැඳින ගැනීම සත්‍ය වශයෙන් ඔහුට දිට්ඨිය උපදිනවා. එහෙම නැත්නම් මේ වචන ප්‍රකාශ කරන මෙදින මම නිත්‍ය සදාකාලික නොපෙරෙන සුලිය කියලා අර පංචස්ති සූත්‍රයේ වාගේ ඒ පුද්ගලයාට ඒ ඇති වෙනවා. තථාගතයන් වහන්සේ පවසන මහණෙනි මේ දිට්ටි ගතිය, දිට්ටි ග්‍රහණය මේ විදිහට මේ දිට්ටි සංගෝජනයන් වුණා මහණෙනි. දිට්ටි සංගෝජනී යුක්තු අසුතවත් පුතග්ජන දෙමින් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කායි දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොමිදේ සසර දුකින් නොමිදේයි කියන මහණනි ආරයන් දන්නා වූ ආර්ය ධර්මයේ දක්ෂ වූ ධර්මයේ මොනවට හේතු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂයේ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හේතු සුතව තාරි ශාවකතේ මිනි කළ යුතු ධර්මයන් දනි මිනි නකළ යුතු ධර්මයන් දනි. එතෙම මිනි කළ යුතු ධර්ම දනි මිනි නොකළ යුතු ධර්ම දනි. යම් ධර්මයක් මිනි නොකළ යුතු නම් එන ධර්මයේ මිනි නොකරයි. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මයේ මෙනෙහි කළයි. මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරද? මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදී. උපන්නා වූ කාමාශ්‍රය වැඩි. නූපන්නා වූ භවාශ්‍රය උපදී. උපන්නා වූ භවාශ්‍රය වැඩේද? නූපන්නා වූ තවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ තවිද්‍යාශ්‍රය වැඩේද? බෞවනා යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය. මහණනි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවරද? මහණනි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදී. උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේ. නූපන්නා වූ භවාශ්‍රය නූපදී. උපන්නා වූ භවාශ්‍රය ප්‍රහීන වේ. නූපන්නා වූ තවිද්‍යාශ්‍රය නූපදී. උපන්නා වූ තවිද්‍යාශ්‍රය ප්‍රහීන වේ. මොහු වනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය වේ. ඔහුට මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමේ මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමේ නූපන්නාශ්‍රයොත් නූපදීත. උපන්නාශ්‍රයොත් ප්‍රහීන වේ. ඒ මේ දුකයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නොවනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවයි නොවනින් මෙනෙහි කරයි. මෙසේ නොවනින් මෙනෙහි කරන ඔහුට ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංගජනය ප්‍රහීන වේ. මහන්නේ වූ දර්ශනේ ප්‍රහීන කළ යුතු ආශ්‍රයෝයයි කියන ලබේ. එතකොට මේක ඉතුරු ධර්මයේ බලන්න ඉස්සෙල්ල අපි මේක තේරුම් ගන්න අපි ওই ඩයග්‍රම්ස් වලට යමු. පළවෙනිම අපි ඒ අගනිට බඳුලෝක රාතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරනවා මේ ධර්මයට ලබා දුන්නට. අපි ඒ සම්බාසු සූත්‍ර ඩයග්‍රම්ස් දෙකේ අපි දෙවෙනි ස්ලයිඩ් එකට යන්නේ. එතකොට මේක මේ පෙන්නන්නේ මේක මේ එක එක නට ඇති වෙන්නා වූ වී පළවෙනි එක අත්ති මේ අත්තා කියලා ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී ආ මේ වේදනාව කියන එක ඒ තමායයි කියලා ගැනීමක් කියන එක තියෙනවා. ඊළඟට නත්ති මේ අත්තා කියලා වේදනාව නැති වුණාම තමා නැති කියන හැඟීම කියන එක ඇති වෙනවා. ඊළඟට ආපහු තියෙනවා අත්තනාව අත්තානං සංජනාති කියලා. ඒ අවස්ථාවේදී පුද්ගලයා මේ රූපය අත්තා කියලා ගන්නවා. ඒ වේදනාවත් අත්තා කියලා ගන්නවා. ඊළඟට ආයිත් අවස්ථාවක් තියෙනවා. ඒ පුද්ගලයාට ඇති වෙනවා අත්තනා වා අනත්තානං කියලා. අන්න ඒ අවස්ථාවේදී ආ ඔය රූපය කියන එක අත්තා කියලා ගන්නවා. වේදනාව කියන එක අනත්තා කියන එකට එනවා. ඉතින් ඒ අවස්ථාවට හොඳ උදාහරණයක් තමයි ඔය අසංකේ සත්‍ය කියන පුද්ගලයා. ඒ පුද්ගලයා මේ මනස කියන එක සප්‍රෙස් කරලා ඒ ජීවත් වෙනා පුද්ගලයා. එතකොට වේදනාවන් ගැන විඥානයන් ගැන යාගේ එකක් නෑ. අන්න ඒ වගේ අවස්ථාවක්. ඊළඟට පස්වෙනි එකට පෙන්නනවා ඒ රූපය අත්තා, ඒ රූපය අනත්තා, වේදනාව අත්තා කියන. එතකොට ඒ රූපය අනත්තා වේදනාව අත්තා කියන එකට නම් අපි හොඳ උදාහරණයක් බලලා තියෙනවා. අර මැංගෝ කන උදාහරණේ මැංගෝ ගෙඩියක් අරගෙන කාලා ඒකෙන් ඇති වෙන වේදනාව සුඛයි, ඒක නිසා අත්තා කියලා ඇති වෙනවා. මැංගෝ ගෙඩිය බලාගෙන ගියාම අන්තිමට ඒක අපි තේරුම් ගත්තව ගහට අන්තිමට ගත්තාම පොළොවටයි ආයිත් ධාතු, ඒක අනත්තා කියලා. ඊළඟට ආපහු එයාට එනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපෙරෙන සුළුයි කියලා හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඒකටත් අපි හොඳ උදාහරණයක් තියෙනවා. අර සර්ෆ් බෝඩ් එකේ ඒ යන්නා වූ මිනිස්සයා ඒක උලඟ නැති වෙච්ච ගමන් මමත් ඉවරයි කියන එක යට තේරුන්නේ නැහැ. අපේ කතාව වෙනවා මේ ස්පර්ශය නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා. ඉතින් දැන් මේ විදිහට ඇති වෙච්ච දිට්ටි හයම ওই ඉදන් සත්‍යාව නිවේශ කාය ග්‍රන්ථිය කියන එකට ඇතුළු වීමක් කියන එක තියෙනවා. එතකොට අපි දන්නවා ඔය parallel lines වගේක් අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ තුන්වෙනි slide එකේ ඔක පෙන්නලා දීලා තියෙනවා. ඔය මනෝ සංචේතනාව ඉඳන් ජාතියට තිබෙනා වූ රේඛාව අපි ඉගෙනගෙන තියෙනවා. ඕකේ වංගත පැත්තේ තිබෙනා වූ දේවල් වලින් නිරූපණය කරන්නේ ලෝභයයි කියන. එතකොට ඒකට සමාන්තර රේඛාවක් තියෙනවා. අපිට පේනවා මේ විඥානයේ ඉඳන් ජරාව දක්වා ඉන්නා වූ එකක් තියෙනවා. ඒ විදිහටම ওই ඉදන් සත්‍යයේ ඉඳන් ඇන්දොතින් එහෙම අපිට එනවා ප්‍රීහි විප්‍රයෝගයේ දිනකට. දැන් අපි කිව්වා අර දිට්ටි මේ ඉදන් සත්‍යයට ඇතුල් වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉදන් සත්‍යයට මේක ඇතුල් වෙච්ච ගමන්ම අපිට ප්‍රීහි විප්‍රයෝගය වෙනවද කියන එක. ඉතින් ඒකේ උත්තරේ තියෙන්නේ ඒක එහෙම නෙමෙයි කියන එකයි. ඒක පරාමාස කාය ග්‍රන්ථිය කියන එකට ඇදෙන්න ඕන. ඇදුනොත් තමයි ওই විදිහට අපිට ඒ ප්‍රීහි විප්‍රයෝගය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල්ලා වත්තුරුම සූත්‍ර දේශනාව බැලුවා. ඉතින් ඒකේ අපි බැලුවා මේ කුමකටද අපි මිච්ඡා දිට්ඨිය වුණේ කියලා. ඉතින්දී අපි ඉගෙන ගත්ත මේ පදුට්ට මන සංකල්පය නිසා ඇති නිත්‍ය ස්වභාවම මේකට හේතු වුණා, ඒ ප්‍රත්‍ය වුණා කියලා. හේතුවයි ප්‍රත්‍යයි වෙලා තියෙන්නේ අර පදුට්ට මන සංකල්පය කියන එක. එතකොට දැන් අපි එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, තුන්වෙනි ස්ලයිඩ් එකට. ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වා දෙන්නේ මේ ජරා ධර්මයේ කියන්නේ. ඔය ජරා ධර්මයේ අර්ථ දක්වනවා නම් මේකේ පෙන්වන්නේ රූපයත් රූපය නිසා මම පවතිනවා යන දිට්ඨිය විඳීම තමයි රූපේ ජරා ධර්ම. කෙනෙකුට දිට්ඨියක් තියෙනවා මේ රූපේ, මේ රූපයත් එක්ක මම පවතිනවා. ඔන්න ඔය දිට්ඨිය ඉතින් බෙදෙනවා. අපේ රූපේ කැඩලා මිදලා යනකොට ඒ විඳිනවා. අන්න එතින්දි තමයි මේ රූපේ ජරා ධර්මයේ කියන එක තියෙන්නේ. එතකොට දැන් අපිට පේනවා මෙතන මේ පදුට්ට මන සංකප්පේ ඔය ග්‍රීන් වලින්ම ලකුණු කරලා තියෙනවා. මෙතන මේ ලකුණු කරලා තියෙනවා බෙල් ෂේප් කර්ව් එකක්. ඒක තමයි මේ විඥානයේ හට ගැනීම කියන එක. ඒ විඥානයේ හට ගන්නකොට දැන් ඔය ඒ පොයින්ට් එක දැන් අපිට ඒ විඥානේ හට ගන්නකොට අපිට වේදනාවක් දැනෙනවා. එතකොට ඒ වේදනාව දැනিলা ඉතින් අපි දන්නවා අපේ මනසෙන් දැන් මම කියන්නේ අර කැකිරි මාළුවක් ඉස්සර කාලා තියෙනවා පොඩි කාලේ. දැන් කනකොට කල්පනා කරන්නේ අර ඉස්සර කාපු එක කොච්චර හොඳද කියලා. එහෙමනම් මගේ බෙස්ට් එක මම ගේන. එන්න B කියලා කියන පොයින්ට් එක මගේ මේ පීක් එක මම ඇති කරගන්නවා කියන එක. අන්න එහෙම වුණා නම් අර රූපය නිසා ওই தත්ත්වය ඇති වුණා නම් ඉතින් ඒක තමයි මේ A ඉඳන් B දක්වා ආවා. ආන්න ඒක තමයි ජාතිය වශයෙන් සලකන්නේ. එතකොට ඒක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පදුට්ට මන සංකල්පයේ අර අරක නිසා දැන් කකිරි මාළුවක් කනකොට අර කලින් එක මම ගෙනාවා. එහෙමනම් අන්න අගයන් දෙක ගැලපුවා විඥාන ධාරාව ගලනවා. අර කලින් ගාපු කකිරි මාළුව ගැන මම කතා කරනවා කල්පනා කරනවා වෙන්න පුළුවන්. එතකොට අන්න විඥාන ධාරාව ගැලුවා. අන්න ඉතින්දී අපිට වෙනවා ජාතිය කියන එක ඇති වෙලා තියෙන ඔය ග්‍රීන් ලයින් එක. පදුට්ට මන සංකල්පය. දැන් වතුර පාරක් ගලාගෙන එනවා නම් ඔය වතුර පාර එක වෙලාවකට ඉස්සෙල්ලා වගේ මේ ප්‍රමාණයට ගලනවා. තව වෙලාවකට අපිට පේනවා ඕක අඩු වෙනවා. තව වෙලාවකට ඕක වැඩි වෙනවා. ඔය බැලුවාම ඔය අඩු උනත් වැඩි උනත් දෙකම දුක. අඩු උනාම අනේ ඉස්සර වගේ හම්බ වෙන්නේ නැහැයි කියලා ඒ දුකක් තියෙනවා. මේ ටේස් බඩ්ස් ගිහිල්ලා නම් ඒ වැඩි උනොත් මොකද වෙන්නේ? වැඩි උනත් දුකයි. මොකද රොඩුයි මඩයි තමයි එකතු වෙලා තියෙන්නේ. එහෙනම් ඒ දෙකම දුකයි කියන එක තියෙනවා. එතකොට මේ විදිහට මේ විඥාන ධාරාව යම්කිසි වෙනසක් අර ඉස්සෙල්ලා වගේ වතුරාවද අඩු වුණාද වැඩි වුණාද කියලා වෙනසක් තියෙනවද? මේ මෙන්න මේක දෙකම දුකයි. මේ දුක්ඛේ විඥාන කායයේ සටහන් වෙනවා කියලා රාතන් වහන්සේ පෙන්නනවා. ඇහැ රූප එක චක්කු විඥානේ කණයි සද්දයිත් එක සෝත විඥානේ විඥාන කායය තමයි ඔක සටහන් වෙන්නේ. ඊළඟට ඕගලන්ට පේනවා මෙතන මේ රතු පාටින් ලකුණු කරලා තියෙනවා ජරාවට යනවා කියන එක. මේක මුදික් කරාම ඉතින් ඇවිල්ලා තියෙන ජරාවට තමයි. එතකොට අන්න ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ B වල ඉඳන් C වලට ගියා කියන එක. B වල ඉඳන් C වලට ගියා නම් ඒක ජරාව ලෙස ගන්න ඕනේ ජරා ධර්මය. ඉතින් ওই තුන්වෙනි රවුම දැන් මේක ඇවිල්ලා මේ රවුම් තුනක් A ගුවහම පළවෙනි රවුම B දෙවෙනි රවුම C ගුවහම තුන්වෙනි රවුම. එතකොට ඒ වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් දෝමනස්යක් ඇති වෙනවා මේ කලින් එකයි මේකයි අතර ගැප් එකක් ඇති වෙලා. අන්න ඒ දෝමනස්යේ කියන එක චිත්තය සටහන් වෙනවා කියලා ආත්මවාංශයේ පවසන. ඉතින් මෙතන මේ පෙන්වලා දීලා තියෙන පළවෙනි එක මේ සංස්කාරපච්චයෙන් විඥානීය කියන එක තමයි ඒ කියලා ලකුණු කරලා තියෙන්නේ. එතකොට විඥානපච්චයෙන් නාම රූපය කියන එක මේ B වලින් පෙන්නවා. විඥානීය නිසා අන්න නාම රූපයන් අර ඉස්සල්ලා එක මෙහෙමයි කියලා තමන්ගේ හොඳ බෙස්ට් එක ගේන. ඊළඟට මෙතන පෙන්නවා මේ නාම රූපපච්චය සලායතනීය කියන එක. එතකොට ওই සලායතනිය කියන කෝය අවස්ථාවේදී අපි ඇති කරගන්නේ මොකටද? අර නැති වෙච්ච මිසින් පාට් එක තියෙනවනේ වේදනාවේ, ඒක කොහොම හරි ගන්නවා කියන එකට තමයි ඇති කරගන්න තමයි ඒක කික් ඔෆ් වෙනකන් වාගේ වෙන්නේ. එතකොට එහෙමනම් අපි සංස්කාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය සලායතනං කියන තුනෝ මේ විඥානේ අට ගැනීමත් එක්කම අපි මේකේ ඉගෙන ගැනීමක් කියන එක තියෙනවා. එහෙමනම් අපි ජරා ධර්මයේ කියන එක ඉගෙන ගත්තා. රූපයයි රූපය නිසා මම පවතිනවා කියන එක අපි එහෙනම් ඊළඟ හතරවෙනි ස්ලයිඩ් එකට යන්න. හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ නිත්‍ය කියන සංකල්පය බිඳී. ඒක නිසා ඇති වෙනවා ව්‍යාධි ධර්මය. ජරා ධර්මයේ දිට්ඨිය බිඳීම නිසා, ව්‍යාධි ධර්මයේ කියන එක නිත්‍ය කියන සංකල්පය බිඳීම නිසා ඇති වෙනවා උදය. එතකොට අපි දන්නවා මෙතන මේ පදුට්ට මන සංකප්පේ කියන එක මේ එක කියලා ලකුණු කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ නිත්‍ය භාවය. ආපහු අපි ඔය 2B ඩයග්‍රෑම් එකේ එහෙම ලකුණු කළා මතකයි මෙතනත් නිත්‍ය භාවයක් කියලා තියෙනවා. ඉතින් මේකේ ගත්තාම මේ 1යි 3යි 2ම 1යි. ඒ දෙක ඒ ධර්ම දෙක තුනම තියෙන නිත්‍ය භාවයේ කියන එක විතරයි. ඒ වගේම ආපහු මේ සුබයි කියලා මේ පැත්තට ඇදීමක් කියන එක තියෙනවා. ඒ සුභයට නිත්‍යයි කියලා එකතු කරලා අපි සුඛයක් හදා ගන්නවා කියලා ඔය බෝතලයේදී එහෙම ඉගෙන ගත්තා. ඉතින් දැන් මේ සුඛය කියන එක තමයි මේ හතරවෙනි පාරේ මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕකේ ගත්තාම 2යි 4යි 2ම 1යි කියන එක සමානයි කියන එක පේනවා. පළවෙනි එකට පේන්නේ සුභේ ඉඳන් සත්‍යයට ඇතුල් වෙනවා. ඉතින් ඔය දෙවෙනි එක උනේ නැත්තම් ඔය හතර කියන එක ඇති වෙන්නේ නැහැ. මේ දෙක අතර වෙනසකට තියෙන්නේ මොකද්ද? නිත්‍ය භාවය. ඒ කියන්නේ පුණු පුණා ස්පර්ශ කිරීම කියන එක විතරයි. එකපාරක් ස්පර්ශ කළා ඒ නිත්‍ය භාවය කියන එක සුබේ නිසාන් සුකේ ඇති වුණා නම් ඉතින් මෙතන පුන පුනා ස්පර්ශ කරා කියන වෙනස විතරයි තියෙන්නේ. එහෙමනම් මේ දෙකයි හතරයි දෙකම එකයි කියන එක තමන්ට පේනවා. ඊළඟට අපිට තේරෙනවා ඔය තුන්වෙනි රවුමේ තුන්වෙනි ස්ටෙප් එක වෙනකොට අපි දන්නවා දැන් අර බෙල් ෂේප් කර්ව් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම පල්ලෙහාට කඩාගෙන යන වෙලාව. ඒ සුඛේ පරාමාසය වෙනකොට අපිට ජරා ධර්මයේ කියන එක සිද්ධ වෙලා අවසාන. ජරාවටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව බැලුවනම් මේකෙන් තමයි අර සී කියන එක දක්වා එවනම්. නමුත් අපි ඒක අත්තා කියලා ගැනීමක් කියන එක කරනවා. එතකොට ඔය පෙටකෝපදේශයේ පෙන්නනවා මෙතන ලියලා තිනවා රොගං මදති අත්තනෝ කියලා කියන රොදං මදති අත්තනෝ අත්තතෝ කියලා කියන ඒක පෙන්නන්නේ අත්තායයි ගැනීමම රෝගයක් කියලා තථාගතයන් වහන්සේ පවසන අත්තායයි ගැනීම රෝගයක් රෝගයක් කියන එතකොට එහෙමනම් අපිට පේනවා මේ ව්‍යාධි ධර්මය කියන්නේ තමන් රෝගී බවට පත් වෙලා ඒ කියන්නේ සංකල්පයන් බෙදලා එතකොට එහෙනම් තුන්වෙනි රවුමේ ඒ හයවෙනි ස්ටෙප් එක වෙනකොට ඊළඟට අපිට පේනවා ඒ ව්‍යාධි ධර්මයේ කියන එක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අත්තා කියලා ගත්තා පහ වෙනකොට අත්තා කියලා ගත්තා එහෙනම් ව්‍යාධි ධර්ම සිද්ධ වෙනවා. දැන් මේ අපි මේ කතා කරන්නේ රූපය නිසා ඇති වුණා වූ ව්‍යාධිය තමයි අපි කතා කරන්නේ. රූපේ ජරාව රූපය නිසා ඇති වුණු ව්‍යාධිය තමයි ඒක. දැන් එහෙනම් අපිට පේනවා තුන තුන කිව්වහම රූපේ ජරාව කියන එක ඇති වෙනවා. රූපයත් රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳුනා කියන එක. ඉතින් ඒ පා තුන තුන වෙලා පරාමාස වුණා තුන පහ පල්ලෙහාට ආවා. දැන් ඉතින් අර දිට්ඨිය බිඳිලා ඒ කියන්නේ පවතිනවා කියන සංකල්පය බිඳීම කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් තුන හය වෙනකොට රූපේ ව්‍යාධිය කියන එකට අපි ඇවිල්ලා තියෙනවා. අපි ඊළඟට බලමු පස්වෙනි ස්ලයිඩ් එක. පස්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ මරණ ධර්මීය කියන එක. මේ මරණ ධර්මීය අපිට පේනවා දැන් තුන තුන කියන එක රූපේ ජරා ධර්මීය වුණා නම් ඔය හතර තුන වෙනකොට වේදනාවේ ජරා ධර්මීය කියන එකට එනවා ඊළඟ රවුම යනකොට. එතකොට තුන තුන පරාමාසයට වීමක් කියන එක තියෙනවා. ඒ වගේම හතර තුනත් අර සුඛයි කියලා තමයි අපි ගන්න. ඒක පරාමාස වීමක් තියෙනවා. රූපේ ජරා ධර්මීයට ටත් තුන. රූපේ ජරා ධර්මීයට වටත් තුනා නම් හතර තුන වෙනකොට වේදනාවේ ජරා ධර්මීය මෙතෙන්දී අපි රෝග වෙලා තියෙනවා. ව්‍යාධි සහගත ස්වභාවයට පත් වෙලා තියෙනවා. දැන් අපි ලෙඩ වුණායින් පස්සේ මොකද කරන්නේ? ඒ කියන්නේ අපි හිතමු අපි මොකක් හරි භාණ්ඩයක් කැඩිලා. උඩ තට්ටුවට යන ස්ටෙයා කේස් එක කැඩිලායි කියලා අපි හිතමු. ඒක ජරාවට පත් වෙලා. ඉතින් ඕක හැදුනට පස්සේ තමන් කල්පනා කරනවා බිඳිලා තියෙනවා නම් මම හොඳ එකක් හදනවා. ඒ හොඳ එකක් හදනවා කියලා හිතනකොට අපි නිතරම ඕකට සාම්පල් එකක් ගන්න. මේ ලෝකේ හැම වැඩක්ම වෙන්නේ ওই විදිහට නේ. අල්ලපු ගෙදර මහත්තය කොහොමද හදලා තියෙන්නේ? එයාගේ එක තියෙන්නේ අපි හිතමු එක જાතියක ලීයා. නෑ ඒක හරිනේ. අල්ලපු ඊළඟ ගෙදර කොහොමද? ආදී වශයෙන් තමයි බලන්න. බල්ලා මෙයා කල්පනා කරනවා මේගොල්ලෝ හදලා තියෙන්නේ ඔක්කොම හරිනේ. සාම්පල් එකට ගැලපෙන්නේ නැහැ. මම රත්තරන් වලින් හැදුවොත් කොහොමද? ආන්නේ වගේ චිත්තයකට අපි යනවා. රත්තරන් වලින් හදපු එකක් දැකලත් නැහැ. නමුත් මනසේ තියෙන්නේ මම හොඳම එක හදනවා කියන අදහස. එතකොට එහෙමනම් මොකද වෙන්නේ? ඔය හතරේ තුනේ වේදනාවේ ජරා ධර්මියාව හතරේ හතරේදී අපි ජාතිය කියන එක ඇති කරගන්නවා. එහෙමනම් මෙන්න මේ හතරේ හතර වෙනකොට ඔන්න ජාතිය කියන එක. අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක හිතන්න ඕනේ. මේක කඩාගෙන වැටුණ තුන ඊට පස්සේ නම් අපහුසල අපි එකක් හදන්න යනවා කියන එක. එතකොට හතරේ හතරේදී ජාතිය ඇති වුණා නම් හතරේ තුනේ ව්‍යාධිය වුණා ඕක වෙන්නේ ඉස්සෙල්ලා බෙල් ෂේප් කර්ව් එක කොහේද හරි මැරෙන්න ඕනේ. මැරිලා තමයි මේක හැදිලා තියෙන්නේ. එහෙමනම් හතරේ දෙකේදී තමයි මරණය කියන්නේ. එතකොට ඕක හිතන්න ඕනේ ඔන්න ඒ විදිහට විතරයි. වෙන ක්‍රමයකට හිතලා හරියන්නේ නැහැ. මොකක් හරි කැඩුනහම මම මොකක් හරි එකක් හොඳට හදනවා කියලා හැදුවා. හතරේ හතරේදී ජාතිය හතරේ තුනේදී ව්‍යාධියලා ඉතින් එහෙනම් ඒක ඉස්සෙල්ලා මම මැරිලා තියෙනවා කියන එක තමයි කල්පනා කරන්නේ. හතරේ දෙක නිමාරු. හතරේ දෙක කියන්නේ නිත්‍ය කතාව නේද? එතකොට එහෙනම් අපිට පේනවා අපි නිත්‍යයි කියලා ගෙනගෙන තියෙන්නේ මොකක්ද? විඥානයේ මරණය. අර බෙල් ෂේප් කර්ව් එක මැරිලා ගියා කියන එක තමයි අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ. ඊළඟට අපිට ආපහු පේනවා දැන් අපි හැබැයි දන්නවා ওই දෙවිලි රවුමෙදිත් බැරෙනවා. ඒ කියන්නේ මම යම්කිසි දෙයක් දිහා බලපු වෙලාවක මට තවත් රූපයක් ඊළඟට තව පේනවා නම් අර දෙවෙනි රවුම වෙනකොටත් අර දෙක ගැලපුවා මේකට වඩා හොඳයි කියන එකෙන් වැරීමක් තියෙනවා. එතන ඒ රූපේ කතාව ඒ පෙන්නන්නේ. රූපේ නිසා ඇති වෙනවා මරණය. දැන් හතර තුන වේදනාවේ ජරා ධර්මයේ ඇති වුණා නම් හතර හතර නැවත ඉපදී වුණා නම් හතර හයදී වේදනාවේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. ඒ හතර හයදී වේදනාවේ ව්‍යාධිය එතුණාම මේක තමයි අප්‍රිය සම්පයෝගයේ කියන එක. එතකොට දැන් මෙතන දැන් අපි හතරේ හය දක්වා අපි ඉගෙන ගත්තා ඒ අප්‍රිය ඒ සම්පයෝගයේ කියන එක. ඉතින් උදේ භාවනාවන් බලන කෙනෙකුට නම් එතන එනවා අර B1 greater than B2 කියලා අපි කියුවේ. ඒ කියන්නේ අත්තචිත්තේ greater than නිත්‍යචිත්තේ කියන එක. අර අලුත් උපකරණවල නැවුම් බවක් තියෙනවා කියන කතාව ඔය හතරේ හයේ කතාවේදී ඇති වෙලා තියෙනවා. ඒතර අපි ඊළඟ ඉතුරු කැලේ ටික සඳහන් වෙන්නේ ඊළඟ ස්ලයිඩ් එකේ අපි බලමු. දැන් පළවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා දැන් අපි දන්නවා මේ තයෝ ධර්ම ධම්ම සූත්‍රයේ අපිට පේනවා මේ අත්තා කියලා ගත්තනම් අන්න 1.3 මෝහය කියන එකට එනවා කියලා අපි ඒක බලලා තියෙනවා. එතකොට ඒකට පැරලල් මේ ව්‍යාධිය ඉඳන් යම්පිච්චන් නලබුච සම්බි දුක්ඛයට යනවා කියන ඒ රේඛා දෙක ඇඳුත් පැරලල් කියලා පේනවා. ඉතින් මේක අපි දන්නවා මේක හරියට මේ බෝල කූඩුවක් වගේ. දැන් ටිකකට ඉස්සෙල්ලත් බැලුවා අර උද්දච්චයේ තියෙනවා උඩ පල්ලෙහා තියෙනවා අවපසන්න චිත්තය. එතකොට ඒක නිකන් බෝල කූඩුවේ කෑල්ලක් වගේ තමයි තියෙන්නේ. දැන් බෝල කූඩුවක් එකක් ඇකිලුවා නම් අනිත් එකත් ඇකිලෙනවා. ඒ වගේ තමයි මේකේ අත්තා කියන එක මේකට ගියා නම් ඉතින් එහෙම නම් ඒ අත්තා නිසා ඇති වුණව මේකත් යම්පිච්චන් නලබුති තම්පි දුක්ඛය තුළට ගමන් කරනවා. එහෙනම් යම්පිච්චන් නලබුති තම්පි දුක්ඛය තුළ ඔය අත්ත සංඥාව ඇතුළත් වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඒක තමයි අපි හතර පහ කියලා කියන්නේ. හතර පහ ඒ යම් පිච්චන් නලබුති තම්පි දුක්ඛය. ඊළඟට හතර හත කියන එක අපි බැලුවොත් ප්‍රියෙහි විප්‍රයෝගී කියන එක එතන තියෙනවා අර බබාවගේ රූපයෙන් තමන්ව වෙන් වුණා කියන දේ. එවැනි රූපයකින් සිටීමට තමන්ට කැමැත්තක් තියෙනවා. ස්ටෙප් 7 කියලා කියන්නේ හත කිව්වහම නන්දිය. මලාට පස්සේ ඉපදෙන්න තිබෙන්නා වූ කැමැත්ත. අර බෙල් ෂේප් කර්ව් එක මැරිලා ගියා. දැන් ආපහු උපද්දවන්න තිබෙන්නා වූ කැමැත්ත කියන්නේ. අන්න එතන ලකුණු වෙනවා. එහෙමනම් ප්‍රියෙහි විප්‍රයෝගී කියන තැනට 4-7 කියන එක ලකුණු වෙනවා. ඊළඟට 5-3 කියලා කියන්නේ සංඥාවේ ජරාව. සංඥාව ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ 3 කියලා කිව්වහම නම් අර සුඛයි කියන කතාවයි තියෙන්නේ. හැබැයි ඉතින් අර නිට්ටයයි කියලා ගත්ත ඒ සංඥාව තමයි වෙනස් වෙලා තියෙන්නේ මේ වෙලාව වෙනකොට. 4-7ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම 4-6 මේක ඉස්සෙල්ලා 4-6ක් වෙලා තියෙනවා. ඒකට 4-6 කිව්වහම අර ජරා වූ රූපේ නිසා ඇති වුණු ඒ වේදනා ගියෝ කියන ඒවා තියෙනවා. 7-7 කියන එක ගත්තාම අපි දන්නවා උපායාසයට තමයි ඒක ලකුණු කරන්නේ. ඒ කියන්නේ මැරිච්ච මනුස්සයට දැඩි වෙහසක් තියෙනවා. උපායාසය සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ තර පාරවල් දෙක මැද්දට වෙන්නනේ. එතකොට ප්‍රෝධ වූ දැඩි වෙහස කියන එක. කොන් කොයි ආකාරයකට ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා හිතුවත් පෝතලී සූත්‍රයේ අපිට වෙනුනා ඒක ඉන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියලා. එතකොට මේ කාරණා ටික ඔක්කොම අපිට ලකුණු වෙනවා. මෙන්න මේ පස්සේනි සයිඩ් එකේ කෙනෙක් ලකුණු කරගත්තොත් ඉතින් ඒක ඒ ලියාගන්න එක වටිනවා. ඉතින් එතන අපි මෙතන එනවා වේදනාවේ ජරාව කියන එක. එතකොට 4-3 ආපව ඒ මරණය කියන තැන විඥානීය නිත්‍යභාවය මරණය. ඊළඟට 4-4 කිව්වා ඉතින් ජාතිය කියන එක ඇති වුණා. ඉතින් මේ සංස්කාරයන් නිත්‍යයි කියලා ගැනීමක් කියන එක එතන තියෙනවා. ඊළඟට මෙතන 4-6 කියන එක ගත්තාම වේදනාවේ ව්‍යාධිය කියන එක අපි දන්නවා. මේ සංකල්පයන් කියන ඒවා බිඳිලා. ඉතින් මම උදින්ද පෙන්වුවා අර B1 greater than B2 කතාවත් එක්ක බලන්න පුළුවන්. 4-5 කිව්වහම අත්තා කියලා ගැනීම තමයි 4-5 තුල තියෙන්නේ. යම් පිච්චන් නලපුච තම්පි දුක්ඛේ. මෙතන පෙන්වනවා මේ මැරිච්ච මනුස්සයාට දැඩි වෙහසක් ඇති කියන එක මෙතන ලියා ගන්න පුළුවන්. ඊළඟට මෙතන මේ ජරාව නම් ඉතින් අපි ලස්සනට පේනවා අර උදේ භාවනා වල ජීවිත ඉන්ද්‍රිය කර්කෝගෙන ආවයන් පස්සේ ඉතින් රවුම් පහක් ගියායින් පස්සේ යම් කිසි එකක් ඉස්සෙල්ලා මේ චේතනාවේ ඉඳන් විඥානීය පැත්තට ගලාගෙන ගියා නම් දැන් බලන්න වතුර පාරක් ගියාට පස්සේ මුහුදේ රැල්ල කඩාගෙන වැටෙන කඩාගෙන වැටුණායින් පස්සේ මොකද වෙන්නේ ඒක මෙහෙම කර්ව් වෙලා වගේ එන්නේ ඒ කියන්නේ ඒ රැල්ල මුහුදේ රැල්ල අපේ පිටත එනකොට අපි ඉන්නේ මුහුදේ වෙරළේ නම් අර එන රැල්ල වැටුණාට පස්සේ ඒ වතුර පාර අනිත් පැත්තට ඇදිලා යන එකක් අපි දකිනවා නේද ආන්නේ වගේ මේක අනිත් පැත්තටයි දැන් යන්නේ එවනම් ඉස්සෙල්ලාම ඉස්සරහට නිට්ටයයි කියලා ගලාගෙන ආව දැන් ඒකට විරුද්ධව එක අනිත් පැත්තට යනවා. ඕන්නේ ඒක තමයි ඔය පහතුනේ පෙන්වන්නේ ඒ ජරාව කියන එක. අපි මුලින් නිට්ටයයි කියලා ගත්තා දැන් ඒක රිවර්ස් වෙනවා. අපි නිට්ටයයි කියලා ගත්ත සංඥාව වෙනස් වුණා කියන එක පේනවා අනිත් පැත්තට නම් යනවා. එතකොට මේ ස්ලයිඩ් එක හරි වැදගත්. මේක නිකන්ම ස්කිප් කරලා යන්න බෑ. ඒ කියන්නේ මේකේ අඩු වාසියෙන් ඔය කාරණා දෙකවත් බලන්න ඕනේ මොන කාරණා දෙකද මේ හතරේ දෙකයි පහේ තුනයි කියන එකවත් අඩු ගානේ සිහි කරන්න ඕනේ දෙයක් මේක හතරේ දෙක අපි තේරුම් ගත්තේ කොහොමද අපි ව්‍යාධීට පත් තුනයින් පස්සේ අර වේදනාවේ ජරා ධර්මී ඇති වෙනවා කැඩුනයින් පස්සේ අපි කල්පනා කරනවා හොඳ එකක් හදනවා කියලා එහෙමනම් අපි හතර වෙනකොට හොඳ ඒ විඥානයක් ඇති කරගත්තා ඉතින් විඥාණයෙන් කාපව ඉපදුවා නම් ඒක ඉස්සෙල්ලා මැරෙන්න ඕන. ඒ මැරුණා මැරීම කියන එක තමයි මේ හතර දෙකේ තියෙන්නේ. එහෙමනම් අපි නිට්ටයයි කියලා අරගෙන තියෙන්නේ හතර දෙක කියන්නේ නිට්ටයයි. එහෙනම් විඥාණී මරණය තමයි අපි නිට්ටයයි කියලා ගත්තේ කියන එක තියෙනවා. ඒ වගේම මේ පහ තුන මෙතන මේ ආපහු කල්පනා කරන්න ඕනේ මේ සංඥාවේ ඒ ජරා ධර්මයේ කියන එක ඇති වෙලා තියෙනවා කියන එක. අර මූදු වෙරළත් එක ගත්තොත් නම් බොහොම ලස්සනට ඒක පැහැදිලි වෙනවා. එතකොට ඒකට බලපෑව මේ හතරේ හය කියන එක එහෙම බලපාලා තියෙනවා. අනිත් පැත්තට ධාරාවක් ගමන් කිරීම සිද්ධ වෙනවා කියන්නේ. ඒතර ඔය අඩු ගානේ මේ කාරණාව පහ තුනයි හතර දෙකයි කියන එකවත් හොඳට කල්පනා කරලා තියෙන්න ඕන භාවනාව. ඒතර අපි එහෙනම් මේ 6 වෙනි ස්ලයිඩ් එකට නැවතත් යමු. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ දැන් අපි පෙන්නනවා මේ ආශ්‍රව රවුම් අතර සම්බන්ධතාවය කියන එක. කාමාශ්‍රය කියන එක ඇති වෙන්නේ හතර හතර වුණාට පස්සේ. ඒක පැහැදිලි සුඛය කියන එක පරාමාස වුණාට පස්සේ ඒකේ පසු සංඥාව තමයි කාමාශ්‍රය කියලා කියන්නේ. ඊට පස්සේ භවආශ්‍රය කියලා කියන්නේ අත්තා වුණාට පස්සේ. එහෙමනම් පස්සෙනි රවුමෙන් පස්සේ අත්තා කියලා එනවා. එතකොට එහෙමනම් ඒකෙන් පස්සේ තමයි භවආශ්‍රය කියන එක ඇති වෙන්නේ. ඉතින් මෙහෙම පවත්වන්න අපි උත්සාහ කරමු. ඊළඟට අටවෙනි රවුමෙන් පස්සේ ඒ තමයි අපිට දිට්ටි ආශ්‍රය කියන එක එන්නේ. සාමාන්‍ය කෙනෙකුට හිතෙනවා ඉතින් දැන් හත්වෙනි රවුම එනකොට ධම්මමච්චරිය තියෙනවා ඒක නිසා මට දිට්ටි ආශ්‍රය කියන එක එහෙම වෙන්න පුළුවන් ඒ කියලා. නමුත් ඒක ඒ විදිහටම හිතන්න බෑ. මොකද දැන් කවුරු හරි කෙනෙක් කියනවා මට මේ රස්සාව කරන්න පුළුවන් ඒ කියලා. මේ රස්සාව කරන්නේ පුළුවන් ඒ කියලා කිව්ව පළියටම මිනිස්සු රස්සාවල් දෙන්නේ ඉන්ටර්වියු එකට ගියාම මෙයාට ඩිග්‍රී එක තිබුණාට මෙයාට වැඩ කරන්න පුළුවන්ද කියලා ඒ ආයතනයේ කට්ටිය ඒක බලනවා. බලලා ඉතින් ඒ අය අගයක් දෙන්න ඕනේ මෙයාගේ සංස්කාර වලට අපි අගයක් දෙන්නවා කියලා. අන්න එහෙම කොළුතින් තමයි ඒ දික් ඇති වෙන්නේ. ඒක නිසා දික්ටි ආශ්‍රය කියන එක අටවෙනි රවුමෙන් පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට දහවෙනි රවුමෙන් පසුව තමයි ඔය අවිද්‍යා ආශ්‍රය කියන එක තියෙන්නේ. එහෙමනම් ඉතින් 4 5 8 10 කියලා අපිට ඔය විදිහට පේනවා. එතකොට ඊළඟට අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. ඔය 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඉතින් ආශ්‍රව අතර සම්බන්ධතාවයේ පဋාණ පාළිය හොයාගත්තා වගේ එක. මේකේ අපිට පේනවා මේ ditthi ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය තියෙනවා, අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් ditthi ආශ්‍රය තියෙනවා. ඒ වගේම අවිද්‍යා ආශ්‍රය කියන එක තියෙනවා නම් කාම ආශ්‍රය තියෙනවා, කාම ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය තියෙනවා කියලා දෙපැත්තට යන්නා වූ ධර්මයක් තියෙනවා. මේ කොළපාටින් ලකුණු කරලා තියෙන්නේ දිට්ටි ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය එක පැත්තකට විතරයි ඒක තියෙනවා. භවආශ්‍රය ඇති වුණා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා කියලා ආශ්‍රව අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක අපි කලින් බලලා තියෙන ධර්මයක්. අපි ඊළඟට එහෙමනම් බලමු 8 වෙනි ස්ලයිඩ් එකට ගිහින්. ඔය ආයතන භාවනාවේ දෙවෙනි එකේදී අපි ඉගෙන ගත්තා ඔය ඒරියා 1 ඒරියා 2 ඒව දෙක අතර ගැප් එකක් තියෙනවා. ඒ වෙනස ඇති වුණා නම් ඒ කාමච්ඡන්ද එහෙම ඇති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේ වෙනස ඇති වෙන්න නම් ඔය දෙවෙනි ඒරියා එකට යම් කිසි දෙයක් එකතු වෙන්න ඕන. කාරණා දෙකක් එකතු වෙලා තියෙනවා. එකක් තමයි ජරාවට යෑම කියන්නේ. අනිත් එක තමයි තමන්ගේ ගති ලක්ෂණයන් කියන්නේ. එතකොට ඒ ගති ලක්ෂණයන් කියන ඒවා මොනවයින්ද ඇති වෙන්නේ? ඒවා ඇති වෙන්නේ අනුසය වූ ධර්මයන්ද. එතකොට අනුසය වූ ධර්මයෝ මොනවයින්ද ඇති වෙන්නේ? ආශ්‍රවයන් නිසා. දැන් අපි තේරුම් ගත්ත මේ එක ආශ්‍රවයක් ඇති වුණාම ඒක අනිත් ඒවත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එහෙමනම් අනුසය ඇති වෙලා ඔය ගැප් එක ඇති වෙනවම කියන එක වේ. එතකොට මේ ඩයග්‍රෑම් එකේ ඒ ආශ්‍රවයන් කියලා කියන්නේ අපි දන්නවා. පසු සංඥාවක් සුඛයි කියලා ගත්තාම පසු සංඥාව කාමාශ්‍රය වුණා. ඊළඟට ආපව අත්තා කියලා ගත්තාම ඒ අත්තා කියන එකේ පසු සංඥාව ditthi ආශ්‍රය වුණා. නිට්ටයයි කියන එකේ පසු සංඥාව අපිට ditthi භාමය භවාශ්‍රය වුණා. මෙතන ditthi ආශ්‍රය කියන එක වුණා. එතකොට දැන් එහෙමනම් මේවා අතර සම්බන්ධතාවයකුත් අපි කලින් දැනගත් එකත් මේකේ ලකුණු කරන්න පුළුවන්. එක ආශ්‍රයකින් අනිත් ආශ්‍රයය ඇති වෙනවා කියන එක. දැන් ওই චේතනා වුණාට පස්සේ ඒ දකුණු පැත්තේ තිබෙනා වූ ධර්මය වම් පැත්තට එන. මේකෙන් වම් පැත්තට එනවා කියන්නේ මොකද්ද? මේ කාමාශ්‍රයන්ට එහෙමනම් ওই අවිද්‍යාශ්‍රෝ, ditthiyaශ්‍රෝ වලින් එකතු වෙනවා කියන එක තියෙනවා. ඉතින් වෙන්න වෙන්න මොකද්ද වෙන්නේ? අපේ තියෙන යම්කිසි කාමාශ්‍රයන් තියෙනවාද? මෝඩකම නිසාම ඒවා වැඩි වෙනවා. එතකොට තණ්හාව නිසාම තමයි මේක එකතු වීම කියන එක වෙන්නේ. අපි මේ කරකෝණ නිසා, තණ්හාව නිසා මේක එකතු වෙනවා කියන එක. ඉතින් කාමාශ්‍රව ආවෙන් පස්සේ ඊට පස්සේ එයාත් ආපහු පීට් කරලා අරව වැඩි කරනවා. ඒවනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. මේක තමයි අපේ මේ පළවෙනි භාවනාව හැටියට අපි ගන්නෙ. මේකේ ලියලා තියෙන මේ සබ්බාශ්‍රව භාවනාව කියලා. මේකේ ওই 9යි 10යි 11යි මෙතනින් තමයි පටන් ගන්න. මේ ස්ලයිඩ්ස් තුන තමයි අපි ගන්නෙ. අපි ඉගෙන ගත්තා කලින් භාවනාවල මේ කුසීතකම ඇති නොවෙන්න නම් විරිය තුනක් භාවිතා කරන්න ඕනේ කියලා. පළවෙනි එකට කිව්වා මේ රූපේ ස්පර්ශ නොවීමට විරියක් ඕන. සංඥාව මගේ නොවෙන්න විරියක් ඕන. සංස්කාර මගේ නොවෙන්න විරියක් ඕනේ කියලා. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් අර දැන් ටිකකට ඉස්සෙල්ලා බලපු ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ එහෙම තිබුණා රේරියා එකක්. ලකුණු කරලා කළු පාට රේඛාවෙන් ඒ රේඛාව ඇතුලේ තියෙනවා අර කාමච්ඡන්දේ, අවලිංකාර ආහාරේ, ගිද්දි ලෝභ, වේදනා කියන ඒ ට්‍රයැන්ගල් දෙක. ඉතින් අපි දන්නවා අපි ලකුණු කරන්නේ මේ කබලිංකාර ආහාරේ, ගිද්දි ලෝභේ මෙතන අපි ලකුණු කරනවා කාමච්ඡන්දේ කියලා. ඉතින් ඒක දික් කරයින් පස්සේ අපි යන්නේ කොහාටද? ජරාව කියන එකට. එතකොට එහෙමනම් අපිට පේනවා ඔය ඒරියා 1 ඒරියා 2 ගැලපෙන්නේ නැහැ කියන එක වුණා. කාමච්ඡන්දය කියලා කියන්නේ එවනම් අපේ මේ ජරාවට තියෙනා වූ කැමැත්ත කියන එකයි. ඉතින් එහෙමනම් අපි ජරාවට කැමති නම් ඒකම තමයි අපේ මොහොත. ජරාවකට මම කැමති වෙනවා. දිර දිරා යනා වූ රූපයකට මම කැමති වෙනවා. එහෙනම් පළවෙනි වීරිය කියන එක අපි භාවිතා කරන්නේ මේ ජරාවන රූපේ ස්පර්ශ නොවේ. මලකඩ කාපු යකඩණිය වගේ ජරා වෙන්නේ එක ස්පර්ශ නොවෙන්න තමයි පළවෙනි වීරිය කියන එක භාවිතාතර. එතකොට අපි මොකක් නිසාද මේ ජරා වෙන රූපයක් මේ විදිහට ගන්නෙ? ඒ කියන්නේ අපි මෙච්චර මෝඩ වෙලා මේ ජරා වෙන රූපයක් අසුචි ගොඩක් විරණ එකක් ගන්නෙ මොකක් නිසා? ඒ කියන්නේ මොන හරි බලපෑමක් නිසා තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. අර ඒරියා 4 වලදී අපි හඳුන්වා දුන්නා අත්ත් සංඥාවක් සූකේ පරාමාසයට ගියා. පරාමාස වුණාට පස්සේ අත්තා කියලා ගත්තා. මෙන්න මේ අත්තා කියලා ගැනීම නිසා තමයි ඒක තමයි අර රූපේ මගේ කියලා ගන්න උදව් උපකාර කරන්නේ. එතකොට නිකම්ම නෙමෙයි අපි මෝඩයා වෙලා තියෙන්නේ මෙන්න මේ අත්තා නිසා වෙන්නව බලපෑම තමයි මේක ගන්න කියන එක තියෙන්නේ. එතකොට අත්තා කියලා ගත්තේ මොකද්ද? වේදනාව පරාමාසයට ඇති. එතකොට මේ වේදනාව ජරාවටපත් වුණා කියලා අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත 4 3 කිව්වහම වේදනාවේ ජරාව කියලා. එතකොට එහෙනම් අපි මේ දෙවිනි වර අපි කැමති වෙලා තින්නේ මොකටද? වේදනාවේ ජරාව. රූපේ ජරාවට විතරක් නෙමෙයි. දැන් වේදනාවේ ජරාවට කියන එකටත් කැමති වෙලා තියෙනවා. ඉතින් මේක මේ රූපේ මගේයි කියලා ගැනීමට උදව් උපකාර කරනවා. එතකොට එහෙනම් ওই දෙවිනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ ওই අත්ත් සංඥාව මගේ නොවෙන්නේ කියන එක තියෙනවා. දැන් අපි මෙතෙන් දීගෙන ගත්තා මේ ජරා වෙන රූපයක් ගන්නෝ. මේ ජරා වෙන රූපයක් මගේ කියලා ගන්නේ අන්තිමට අත්ත නිසා. ඉතින් එතෙන්දී වේදනාවත් ජරාවට පත් වෙලා තියෙනවා. එවනම් අපි 10 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි දන්නවා ඔය ඒරියා 1 එක ඒ කාමච්ඡන්දියේ සහිත ඔය බෙල්ට් එක කරකෙව්වහම ඔය ඒරියා 6 කියන එක ඇති වෙනවා. පරාමාස ඉදන් සච්ච මෝහාගති කියන ඒරියා එක අපි ඔකට කියනවා ඒරියා 6 කියලා. මේ ඒරියා එකේ ධර්මීය කොයි ආකාරයකට ගලාගෙන ඉන්නේ. ඉතින් අපි දන්නවා මේ ඉදන් සච්චයට යමක් ඇතුල් වෙනවා අර තීන විද්‍යාරාහිම ඇවිල්ලා ඇතුල් වෙන විඥාන පත්‍ය නාම රූපං කියන කතාව තමයි උතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අගය මේ පරිදේවිය කරා ගමන් කිරීම කියන එක මේ ලයින් 5 එක කරා ඒකෙ සිද්ධ වෙන්නේ. එතකොට ලියාගෙන නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පුළුවන් මෙතන මේ ලයින් 5 එක හරහා එන්නේ ජරාවන රූපේ නිසා ඇතිවෙච්ච සංඥා අගය තමයි එතන ඉන්නේ. ජරාවන රූපේ නිසා ඇති වෙන සංඥා අගය. ඊළඟට දැන් මේ අගය ඉතින් දුර්වල වෙච්ච අගය. මේ අගය ඔය මෝහය නිසා අපිට ඇති වෙන උද්දච්චේ. උද්දච්චේ මගින් මේක පවත් කරනවා. ඒක තමයි මේ ලයින් 6 එකේ තියෙන මෙතන උද්දච්චේ ලකුණු කරලා තියෙන මෝහයට ගිහිල්ලා ඒක මගින් මේක පැවැත්වීමක් කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් මේ ලයින් 6 එකේ තියෙන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය මගින් ඇති වෙච්ච උද්දච්චමාන අගය. අන්න ඒකත් ඒක ලියා ගන්න පුළුවන්. මිච්ඡා දිට්ඨිය නිසා ඇති වෙච්ච උද්දච්චමාන අගය කියන එක. ඉතින් ඕක අපි දන්න ඔය රේඛාව කාමරාග අනුසය රේඛාව කියන එකත් අපි දන්නවා. දැන් ඔය ඒ අගය අගයන් දෙකයි දැන් අර යන්තම් වතුර පාරක් ආව මේ පැත්තෙන් තව එකක් ආව ඇවිල්ලා මේක පුෂ් කරන්න වෙනවා. ඔය අගේ බයගතිය දක්වා ගමන් කිරීමට උදව් උපකාර වෙන්නේ පෙර මරාමාසූ ධර්මය ඔය. ඒ කියන්නේ තමන් සුඛයයි කියලා වරදවා ගත්ත ධර්මය. ආන්න එක තමයි මේ ලයින් 7 එක හරහා එන්නේ. මොනවද එතන ලියා ගන්න තියෙන්නේ? පෙර පරාමාසූ ඒ තණ්හාගයන් තමයි මේක අපි කතා කරන්නේ. සුඛේ පරාමාස වලයි. පෙර පරාමාස වූ තණ්හාගය. එතකොට දැන් වෙන්නේ මොකද්ද? දැන් මේ තුන් පැත්තකින් මේවා ගලාගෙන ආව. එහෙනම් ලයින් 8 එක හරහා බයාගතිය කරා ගමන් කිරීම කියන එක තියෙනවා. සංස්කාර බයාගති කියන එක. අපි මේ පරිදේව කියන තැන මෙතන සංස්කාර තමයි. මේ සංස්කාර බයාගතිය ඔයාවිල්ලා තියෙන්නේ. එතකොට ඒක සිද්ධ වෙන්නේ ඔය 11 වෙනි රවුමට පස්සේ. සිද්ධ වෙන්න උදයක් අපි මේ කතා කරන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ සංස්කාර නිසා අත්තා කියන එක අපිට ඇති වෙනවා. ඒ සංස්කාරය මත් අදන් ඉතින් මේක දුවනෝ ගලනෝ ආදී වශයෙන් හැංගී තියෙනවා. ඉතින් ඒක නිසා අත්තා කියන එක ඇති වෙනවා. එතකොට සංඥා නිසා අත්තා වුණා, සංස්කාර නිසා දැන් මෙතන අත්තා වුණා. ඉතින් බෝතලි සූත්‍රේන පාණාති පාත අදත්තා දාන වාගේ දේවල් කරා. ඔතන ඒරියා 4 අපි අත්තා කියලා ගත්තා. ඒ අත්තා කියන ගන්න එකට මොකද්ද උදව් උපකාර කරන්නේ? මේ සංස්කාර නිසා ඇති වෙච්ච අත්තම්. කුකුල් පට්ටිය දාගත්ත මනුස්සයා පානාතිපාතය කරගෙන මම මේකෙන් ඉන්නවා. ඒ සංස්කාර තමයි මගේ. මට ඒවයින් මුදල් ඇති වෙනවා. ඉතින් ඒවයින් ඇති වුණා වූ මාන්නයන් සහගතව අර සංඥාවන් අත්ත කියන එක මම හොඳට ඉන්නවා, මම සැපට ඉන්නවා, මගේ ළමයා හොඳට ඉගෙන ගන්නවා, මම බෙන්ස් කාර් එකේ යනවා, ඒ අත්ත කතාව. එතකොට අන්නේ අත්ත කතාව දැන් ඊළඟට පුෂ් කරනවා අර රූපය කියන එක මගේ කියලා ගන්න. ජරා වෙච්ච රූපයේ කියන එක. එතකොට එහෙනම් අපිට පේනවා ඒරියා 4 වල අත්ත සංඥා මගේ යැගෙනුට උදව් උපකාර වෙන්නේ ඒරියා 6 වල සංස්කාර නිසා අත්ත වීම. එවනම් තුන්වෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ ওই සංස්කාරය මගේ නොවෙන්න කියන එක. සංස්කාර නිසා අත්ත නොවීමට. එතකොට ඒක තමයි එක හොඳට කෙනෙක් බලන්න ඕනි ඔය රූපය මගේ නොවෙන්න, සංඥාව මගේ නොවෙන්න, ඊළඟට සංස්කාර මගේ නොවෙන්න කියන එක මේකේ කොච්චර බලපෑමක් තියෙනවද? ඇයි අපි රූපයක් ගන්න අත්තා කතාව නිසා? සංඥාවේ අත්තා. ඇයි මම සංඥාව අත්තා කියලා ගන්නෙ? සංස්කාර අත්තා නිසා. මේක තමයි හොඳට භාවනාවට ගන්න තියෙන්නේ. දැන් අපි දන්නවා මේ ඒරියා අපි ඊළඟ 11 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපිට පේනවා මේ ඒරියා 4 වල අපි වේදනාවේ ජරා ධර්මයේ තමයි මේ පරාමාස ගත වෙලා ඒක මගේ කියලා ගත්තා. මගේ කියලා අරගෙන දැන් ඉතින් ඇවිල්ලා තින් දැන් මේ සුඛයයි කියලානේ අපි අරගෙන තියෙන්නේ. සුඛය අත්තා කියන මෙතනින් ගත්තා. දැන් මෙතනින් ඇති වෙලා තියෙන මේ දික්ටි අනුසය. ඉතින් මේ දික්ටි අනුසය දික් කරාම යන්නේ රූපයට. එහෙමනම් අපි මේ මොකද්ද කියන්නේ? වේදනාවට ඇඟිල්ල දික් රූපයට ඇඟිල්ල දික් කළා කියනවා ඒක සුඛයි කියනවා. රූපයේ තිබුණේ නැහැ නේ සුඛය. එතකොට අපි ඒකට එකක් එක්කව කළා සුඛයි කියන එක. රූපයේ තිබුණේ සුභය. අපි ඒක සුඛය. එතකොට දැන් රූපය සුඛයි කියලා ගන්නවා. එතකොට අන්න ඒක තමයි ওই රූපකායේ අදිවචන සම්පස්සේ කියලා කියන්නේ. අපි ඒකට වැඩියෙන් යමු දාලා තියෙනවා. ඒ වගේම දැන් අපිට පේනවා ওই ඒරියා 4 ඇති වුණා වූ රූපයට වෙන්නා වූ බලපෑමක් නේද? ඊළඟට ඒරියා 6 වලිනුත් ඔයගේ බලපෑමක් වෙන්න පුළුවන්. ආන්න එක තමයි මේ ඊළඟට අපි විමසා බලන්න හදන්නේ. එතකොට මේ සංස්කාර නිසා මේ ධර්මයේ ගැලීම අපි කල්පනා කරන්න ඕනේ. මේ ධර්මයේ ගැලීම ඒ තුන් ආකාරයකට ඒකෙ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන එක බලන්න නම් අර 10 වෙනි ස්ලයිඩ් එක තමයි ඒක පහසු වෙන්නේ අපිට බලා ගන්න. පළවෙනි වශයෙන් ගත්තාම මෙන්න මේ ලයින් 6 වලින් එන්නා වූ ඒ උද්දච්චය නිසා ඒ කියන්නේ මිච්ඡා දිට්ඨික මගින් ඇතිවෙන්නා වූ ඒ ලයින් 6 එකේ ගමන ගිරීමක් තියෙනවා. ඊළඟට ආපහු ගත්තාම මේ අවිද්‍ය ආශ්‍රව නිසා කාමාශ්‍රව කරා ගමන් කරනවා. ඒක තමයි දෙවෙනි විදියට ගමන් කිරීම කියන එක තියෙනවා. ඊළඟට තුන්වෙනි එකට ගත්තොත් ඔතන ඔය අවිද්‍ය ආශ්‍රවෙන් කාමාශ්‍රවට ආවම ඉතින් ජාති ඉඳන් වේදනාව දක්වා ගමන් කිරීමකුත් තියෙනවා. තුන්වෙනි එකට ගත්තොත් අපිට පේනවා ওই ලයින් 8 එකෙන් වන්නාවද. එවනම් මේ 6 8 අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රය. ඒ 8 වලින් වෙන්නේ මොකද්ද? මෙතනින් ආව බයාගතියට බයාගතියෙන් දිට්ඨි අනුසය. දිට්ඨි අනුසය සිද්ධ වෙලා ඒ ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඉතින් එතනින් ආවනම් ගෙලින්ම ආපහු රූපයට ගමන් කිරීම කියන එක තියෙනවා. එතකොට දිට්ඨි අනුසය මගින් ගලනවා නම් 140 පාර අපි දන්නවා ඒක තමයි 140 පාර කියලා කියන්නේ. එතකොට දැන් එහෙමනම් මේ පාරවල් තුන අපි ඒක බැලුවා නම් ඒ මේ අවස්ථාව වෙනකොට අපිට පේනවා දැන් අවිද්‍යාව ආශ්‍රය වුණා නම් අපිට දිට්ඨි ආශ්‍රයම් කියන එක ඇති වෙනවා. දිට්ඨි ආශ්‍රයට ආව නම් දිට්ඨි සල්ලයට යනවා. දිට්ඨි සල්ලයට ආව නම් අපි ගිහිල්ලා සංඥාව අල්ලගෙන ඉන්නවා කියන එක තියෙනවා. එතකොට 8 රවුමේ පස්සේ. එතකොට අපි දන්නවා 5-3 කියලා කිව්වහම අපි කිව්ව සංඥාවේ ජරා ධර්මයේ කියලා. රවුම් 8ක් කිව්වා නම් තීන මිද්ද ස්වභාවයට අපි පත් වෙලා ස්පෙෂල් එකේ අපි ඒක ඉගෙන ගත්තා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ ඒක මිද්ද ස්වභාවයේ තියෙන රෝගී භාවයේ කියන එක තියෙනවා. එහෙමනම් අපිට පේනවා අපි දැන් කැමති වෙලා තියෙන්නේ මොකටද? සංඥාවේ ජරා ධර්මයට ව්‍යාධියට මිද්දේ. ඒ දෙකටම අපි කැමති වෙලා තියෙනවා කියන එක තියෙනවා. දෙකක්ම වෙලා තියෙනවා. එන්න එන්න අපිට පේනවා අපි ජරාවට ව්‍යාධියට මේවට එන්න එන්න කැමති වෙවි යනවා කියන එක. පොඩි වැඩක් නෙමෙයි කාමච්ඡන්දයෙන් පටන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු 12 වෙනි ස්ලයිඩ් එක. දැන් අපිට පේනවා අවිද්‍යාශ්‍රව වෙන්න ඉස්සෙල්ලා අපිට කාමාශ්‍රය කියන එක සිද්ධ වුණා. ඒ සුඛයි කියලා අරගෙන එහෙම නෙමෙයි. එතකොට 4 4 පස්සේ කාමාශ්‍රය සුඛේ පරාමාශ වෙලා. ඊට පස්සේ 5 රවුමින් පස්සේ අපිට භවආශ්‍රය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ ඉන්නනතුරු 8 රවුමින්. එතෙන්දී අපිට දිට්ටි ආශ්‍රය. මේකෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රය රවුම් 10 පස්සේ ඇති වෙලා තියෙනවා. දැන් ධාරාව හොඳට ගලනවා. ධාරාව ගලනවා රෝදේ කැරකෙනවා. එතකොට රහතන් වහන්සේ පෙන්නන මේ කැරකෙනා වූ රෝදේ තණ්හාව ලෙස දැකිය යුතුයි කියලා. එතකොට අවිද්‍යාශ්‍රව වීම කියන එක ඇතුළේ කාමාශ්‍රව වලින් ඇති වුණා. දැන් අවිද්‍යාශ්‍රව නිසා දැකපු ගමන් අපි සුබයි කියලා හින් ගන්න. කැරගෙන්නා වූ රෝදේ ගලන්නා වූ ධාරාව පැවතී කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව වලින් සිදු කරනවා. අර පොතලී සූත්‍රයේ එකපාරටම බල්ල මාස් කට්ට ගන්න ගියා වගේ මේක ගියා. දැන් මොකද අවිද්‍යාව ඇතුළේ ඉන්නේ. ඒකත් එක්ක මේ වැඩේ කරගෙන යනවා. එතකොට දැන් අපිට පේනවා කොයිතරම් දුරට මේක බලපෑවද කියලා. සංස්කාරකේසන් අත්තකිල ගත්තා වූ කියන එක නිසා අර සංඥාවෙන් අත්තා වෙලා දැන් රූපේ ජරා වෙන රූපේ ගන්නමයි කියන එක ඒක කියනවා. ඉතින් මේ ඔක්කොම පෙන්වුම් කරන්නේ අන්තිමට මේ රූපේ කරාම අපි කොච්චර දුරට ගමන් කරනවාද කියන එකයි. මොන රූපයක්ද? ජරා වෙන රූපයක් වෙනම තමයි. ඉතින් වේදනාව ජරා වෙලත් අපි මේ විදිහටයි යන්නේ. එතකොට මේ විදිහට කෙනෙකුට ධර්මයේ වැටෙනවා නම් ඉතින් ඒ පුද්ගලයාට පේනවා දැන් එහෙනම් හරියට. එයා කල්පනා කරන්න ඕනේ ඔය වීල් එකක තියෙන සෙන්ටර් හබ් එක, හබ් එක අර වීල් එක මේ ස්පෝක්ස් එහෙම ටිකක් බුරුල් වෙලා පොඩ්ඩක් ප්ලේ එකක් තියෙනවා. එහෙමත් නැත්නම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ වතුර තටාකයක පාත්‍රයක් තියෙන, රවුමට තියෙන වතුර තටාකයක. එතකොට අපි දන්නවා මේ වතුර තටාකේ මේ කෝට්ටක් දාලා වටෙන් කරකවන්න පුළුවන්කම කියන එක තියෙනවා. කරකෙව්වා නම් මේ මැද්දේ තිබෙන්නා වූ මේ පාත්‍රේ කරකීමක් කියන එක තියෙනවා. කෝට්ට නැවත්තුවා වුණත් මොකද වෙන්නේ? අර පාත්‍රයේ කැරකීම නිසා ආපහු රැල්ලක් හැදෙනවා, කැරකීමක් කියන එක සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේක පෙන්වන්නේ. මේක පෙන්වනවා මෙතන මේ පල්ලෙහැයින් ලකුණු කරලා තියෙනවා. මේ මැද්දේ තියෙන අර හබ් එක වාගේ, එක පාත්‍රයේ වාගේ. ඉතින් පරාමාසයෙන් තියෙන්නේ මේ. මේ පැත්තෙන් වෙන්නේ මොකද්ද? අපි මේ අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාම ආශ්‍රය කරා ගමන් කිරීම කියන එක. මේ පැත්තෙන් අපි අදිනවා මේ තණ්හාව, මේ ලෝභය නිසා මේ පැත්තට ඇදීමක් කියන එක තියෙනවා. එහෙමත් නැත්නම් හිතන්න පුළුවන් අපි හිතමු තියෙනවයි කියලා ඔය බයිසිකල් එක එහෙම රෝදේ වටේට තියෙනවනේ අර කේස් එකක් වාගේ දාලා. ඉතින් ওই කේස් එක හරින් වතුර දැම්මොත් මොකද වෙන්නේ? ඒ කේස් එක හරින් වතුර යනකොට රෝදේ කරකෙන. පල්ලෙහා වතුර එකහුව වෙලා තියෙනවනම් අර කේස් එක මෙහෙම රවුමටනේ තියෙන්නේ. ඒක නිසාම අවිද්‍යාශ්‍රයෙන් කාමාශ්‍රයනවා වාගේ යටපැත්තනොත් මේ රෝදේ කරකිනවා කියන එක තියෙනවා. එක පැත්තකින් පුලින් අනිත් පැත්තෙන් පුෂින් කියන එක තමයි ඒකේ තියෙන්නේ. ඉතින් මෙතන ගෙනකොට හිතා ගන්න පුළුවන් මෙතන චේතනාවයි කියලා ලියාගත්තොත් එහෙම මේ පැත්තේ ඉදන් සච්චේ. ඉතින් මේ පැත්තෙන් ගත්තාම අර අවිජ්ජා, මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානේ අට ගැනීමත් එක්ක ඇතිවෙනා වූ දේ කෙනෙකුට පැහැදිලි වෙන ඉතින් විවේදනාවෙන් වෙන්නා වූ දේ කියන එක. එතකොට දැන් මෙන්න මේක ගත්තොත්ින් අපිට පේනවා මේ කාමාශ්‍රය ඉඳන් භවආශ්‍රයට ගැලීම සම්බන්ධතාවය නැහැ කියන එක අපි අර ඩයග්‍රෑම් එකේ ඉගෙන ගත්තා. ඒක දැන් පැහැදිලි. මොකද මේකේ මැද්දේ උඩින් ඕක කරකවන්න ගත්තයින් පස්සේ කෝට්ට දාලා හරිය මැද්දේ කෑල්ල කරකිනවා. මැද්දේ කෑල්ල කරකුණා නම් ඉතින් අපිට පේනවා මේ රෝධිය කරගෙනුට භවආශ්‍රය නිසා ඇති වුණු සංඥා කොටස් අවිද්‍යාශ්‍රයට එකතු වෙනවා. මේක කරකීමෙන් අර හබ් එක කරකුණාම වටේට යන්නා වූ ඒක වතුර පාරට අවිද්‍යාශ්‍රෝ කාමාශ්‍රෝ කියන එකට එකතු වීම කියන එක තියෙනවා. ආශ්‍රව නැත්තම් ධාරාව ගලන්නේ නැහැ. මේක නතර වෙනවා කියන එක, රෝධේ නවතිනවා කියන එක තියෙනවා. එතකොට මේක ඒ ප්‍රඥාවෙන් තු කෙනෙක් විමසලා බලනකොට අපි ඉගෙන ගත්ත දැන් අර දෙවෙනි පාර අපි ජරාවටපත් වෙන වේදනාවටත් කැමති වුණා කියලා. මුලින් අපි කාමච්ඡන්දේ කියන්නේ ජරාවට කැමති වුණා. ඊට පස්සේ පෙන්නෝ ජරාවටපත් වෙන අර ඒරියා පොයක බලනකොට වේදනාවටත් කැමති වුණා. තුන්වෙනි පාරට අපිට සංස්කාර හරිය බලනකොට අපිට පේන්නේ දැන් ඉතින් 4 4 5 3 4 3 4 2 ඔක්කොම වෙලා 4 2 අර විඥාන ධාරාව මිය ගිහිල්ලා 4 4 දී උපද්දලා. එතකොට මේ විදිහට ගිහිල්ලා ගත්තාම එහෙමනම් මේ අපි මේ 4 4 4 3 ඒවා කී කියා කියන්නේ මොනවද? රූපේ ජරාව, වේදනාවේ ජරාව, සංඥාවේ ජරාව. එහෙමනම් අපි මේ වෙනකොට තුන්වෙනි පාර කැමති වෙලා තියෙන මුළු දුක්ඛයටම තමයි කැමති වෙලා තියෙන්නේ කියන එක පේනවා. එතකොට ඉතින් මේකට විසඳුමකුත් තියෙන්න ඕනේ. ඉතින් ඒ විසඳුම තමයි ওই පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ පැහැදිලි කරනවා මෙහෙම සීල පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, දිට්ඨි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ, ඊළඟට විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා ප්‍රදානියන්ගේ 4ක් තියෙනවා කියලා. ඉතින් ඒක කල්පනා කරනවා නම් අපිට බලන්න තියෙන්නේ අපි නිකන් ඩයග්‍රෑම් එකක් එක්ක බැලුවොත් ඔය ස්ලයිඩ් 10 එකේ තියෙන එක කොටසකට ගත හැකි එක. ඒකෙන් අපිට පේනවා ඔන්න එක රේඛාවක් ඇඳලා තියෙනවා ඉදන් සත්‍යාවි නිවේස කාය ගන්නතින් ඉඳන් බයගතියට එන්නේ. ඊට පස්සේ අපිට පේනවා බයගතිය ඉඳන් අපි වේදනාවට එන්නේ. වේදනාවෙන් උඩ චේතනාවට යන, ඒ චේතනාවෙන් ආපහු ඉදන් සත්‍යයට යන වන් එක තමයි ඩයමන්ඩ් එක වාගේ තියෙන්නේ. එතකොට සීල පාරිශුද්ධිය ප්‍රදානයෙන්ගේ භාවිතා කරනවා මෙතන මේ ඉදන් සත්‍යය ඉඳන් බයගතිට එන්නා වූ එක නවත්තන්න. ඒ කියන්නේ මං කූල් පට්ටි දාන්න යන්නේ නැහැ, සත්තු මරන්න යන්නේ නැහැ කියන ඒ විදිහකට යනවා. ඒකටම පැරල තමයි අර වේදනාවෙන් ඉඳන් චේතනාවට යන්නව ඒ ලයින් එක කියන එක. එතකොට ඒක අපි නවත්වා ගන්න චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ මේවා තේරුම් ගත්තා නම් මේ ජරාවට තමයි මම මේ කැමති වෙලා තියෙන්නේ කියලා විවිච්ඡේව කාමී විවිච්ඡ අකුසලේ ධම්මේ කියලා එයා කෙලින්ම භාවිතා කරන ධානයන්ට යන්න. ඉතින් ඕකම තමයි අර විවේක දස්සී පස්සේ සූදිලා කියන්නේ ස්පර්ශයෙන් විවේකය කියන්නේ. ඇයි මට කවදාවත් ඇහැ රූපය ස්පර්ශ කරලා ගන්න බැරි නම් ඉතින් මං කැමති ඒ දෙකේ අයින් වෙන්න කියන එක. ඇයි ඉතින් ජරා වෙන රූපය නිසා නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ දෙක පැරලල් ධර්මයක්. එතකොට මේක මේ විදිහට මේක කැරකිරීම කියන එක දැන් නවත්තමු. මේ පරාමාසයේ වටේට මේ හබ්බෙක වටේට දාලා කරකවන කතාවක් නෙමෙයි පෙන්නන. දැන් ඊට පස්සේ චේතනාවේ ඉඳන් ඉදන් සච්චේ දක්වා ඉන්නා වූ එක ඒක අර මගේ කියලා ගැනීම අත්තා. එහෙමනම් දිට්ඨි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන එක භාවිතා කරන්න. එතකොට මේ පාරිශුද්ධ ප්‍රදානියන් තුන භාවිතා කිරීමෙන් අපි යම්කිසි ලෝභ දෝෂ මෝහ ධර්මයන් කියන ඒවා නැවතුවද අන්න විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ මගින් මේක අපි පවත්වනවා. ඒක ගෙනියන්නේ නැතුව එහෙනම් මේ බයගති ඉඳන් මේ දක්වා මේ වේදනාව දක්වා ගමන් කරන්නේ නැහැ. එහෙමනම් මේක වටේට ගමන් කරන්න තියෙන යම්කිසි පාරක් තියෙනවද අපි ඒක ඔක්කොම අල්ලලා නැමත්වයි පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියන්නේ භාවිතා කරලා. ඉතින් මේ தත්ත්වයට ගියාට පස්සේ තේනකට තේරෙනවා මේ ආකාසඤ්ඤායයට හරි කැමති වෙනවා නම් ඉතින් මරණයට කැමති වෙන්න ඕන. ධානයන්ට ධානයන්ටවත් කැමති නොවෙන්න ඕනේ කියන එක එතන තියෙනවා. නමුත් තේරුම් ගන්න ඕනේ මේ ධානී කියන එක භාවිතා කරන්නේ සිත ඉස්සවීම සඳහා පමණයි. රෝගියා ඇඳේ ඉන්නේ කෙනාව නැගිටවන්න තමයි මේක භාවිතා කරන්නේ. නැත්තම් ගිහින් අල්ලගන්න යන්නේ නැtei කියන එක. එතකොට එහෙමනම් මේ කොටස වෙනකොට අපි දන්නවා අපි භාවනා කරන්න ඒ ස්ලයිඩ්ස් ටික අපි කිව්වා. ඒක ලියලා තියෙනවා අර රූපය මගේ නොවේ කියලා ගන්න. ඒ සංඥාව මගේ නොවෙන්න. ඒ වගේම ඒ සංස්කාරය මගේ නොවෙන්න කියන එක. සබ්බාසව ඩයග්‍රම්ස් රීවල්ට යමු. එතකොට අපි ඒකේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියෝ. ඔයගලන්ට පේනවා මේකේ පිරමිඩ් එකක් තියෙනවා කියලා. ඒ පිරමීඩ් එකේ බේස් එක මෙතන පෙන්නනවා අවිද්‍යාශ්‍රව කාමාශ්‍රව දිට්ඨියාශ්‍රව. මේක තේරුම් ගන්න නම් ඕගලන්ට කරන්න තියෙන්නේ අර සතර ආහාර දුක් ඩයග්‍රෑම් එකේ ඒ කාමාශ්‍රව තියෙන තැනින් අල්ලලා උඩ රූපේ කියන තැනට ඒක නැමුවනම් කොලේ අපිට පේනවා මේ දිට්ඨියාශ්‍රව කියන එක ටිකක් උඩට යන. එතකොට එහෙම උඩට ගියොත් මේ විදිහට අපිට පේනවා අවිද්‍යාශ්‍රව කාමාශ්‍රව දිට්ඨියාශ්‍රව කියලා මේ බේස් එකක් හැදෙනවා කියලා. ආපහු තව එකක් අපිට පේනවා වේදනා පරාමාස බයග්ගති කියලා. ඉතින් අපිට පේනවා මේ සුඛයි කියලා ගත්තා වූ සංඥාවක් ඒකේ පසු සංඥාවක් හැටියට තමයි සුඛ කියන එකේ පසු සංඥාව හැටියට කාමාශ්‍රව කියන එකදී. ඒ වගේම අපිට පේනවා මේ දෙක එලයින් වෙනවා පරාමාස කාය ග්‍රන්ථේ ඒකෙන් දිට්ඨි ආශ්‍රය කියන එකට එන්නේ. ඊළඟට ආපහු ගත්තොත් අපිට පේනවා ඔය සංඥාව කියන එකෙන් චේතනා වුණා නම් චේතනාවෙන් ඉතින් බයාගතිය කියන එක දක්වා ආවා. ඒ කියන්නේ ඉතින් චේතනාවෙන් අර අත්තා කියන එක ඇති වුණා නම් ඒකේ පසු සංඥාව හැටියට අවිද්‍යා ආශ්‍රය කියන එක තියෙනවා. ඉතින් එහෙමනම් ආපහු මේ බයාගතියත් එක්ක මේ මෙතන අවිද්‍යා ආශ්‍රය ලයින් වීම කේ විදිහට පේනවා. මේක තමයි අපි දැන් ටිකකට ඉස්සෙල්ලා දැක්කේ අර හබ් එක කියන එක. මේ හබ් එක තමයි මේ මැද්දේ තියෙන්නේ. මේ වටේ කෝට්ට දාලා කරකවනවා කියන එක තමයි මේ අවිද්‍යාශ්‍රව කාමාශ්‍රව දිට්ඨියාශ්‍රව කියන ආශ්‍රයයන්ගෙන් ආශ්‍රයයන්ට ගමන් කිරීමක් කියන එක එතන තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න නම් හොඳම දේ තමයි මේ ට්‍රයැංගල් එක ඔගොල්ලෝ මේක ඇතුලෙන් ලියා ගන්න ඕනේ. මේක ඇතුලෙන් ලියාගත්තු තින් තමයි මේක පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ 3D වුණාම ටිකක් හිතන්න අමාරු, 2D වුණාම ටිකක් හිතන්න ලේසි. එතකොට මේ වේදනාව කියන එක මෙතෙන්ට එන්න. ඊළඟට මේ පරාමාසය කියන එක මේ දිට්ඨි ආශ්‍රිත පොඩ්ඩක් පල්ලෙහායි මේ මේ පැත්තට වෙන්න තියෙනවා. ඊළඟට ගත්තාම මේ බයගතිය කියන එක මේ අවිද්‍යා ආශ්‍රය මෙතන නම් මේ හරියට ඒක වැටෙන බයගතිය කියන එක. එතකොට එහෙනම් එතන ට්‍රයැංගල් එකක් තියෙනවා. දැන් අපි කිව්වා අර කෝට්ටක් දාලා මේක කරකවනවා වගේ කරකවනවා. කරකෝලේක අපි නැවතුවොත් මොකද වෙන්නේ? ඇතුලේ තියෙන පාත්‍රේ කැරකෙනවා. ඒක පාත්‍රේ එහෙනම් ටිකක් ෆෝවර්ඩ් වෙනවා. ඉස්සරහට යනවා කියන එක තියෙනවා. ඉස්සරහට ගියොත් දැන් බයාගති මෙතනින් ලියාගත්ත නම් මොකද වෙන්නේ? මේක පොඩ්ඩක් ඉස්සරහට ගියාම අවිද්‍ය ආශ්‍රය ඉන්නේ පිටිපස්සේ. බයාගති ටිකක් ඉස්සරහට ගිහිල්ලා බයාගති ශෝකේ, ශෝකෙන් කාමාශ්‍රය කියන එකට ගමන් කිරීමක් කියන එක තියෙනවා. ඊළඟට ආපහු අපිට පේනවා මෙතන වේදනාව තියෙන්නේ. මේ වේදනාව ටිකක් ඉස්සරහට ගියා. එහෙමනම් කාමාශ්‍රය කියන එක ඉන්නේ පිටිපස්සේ, වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය කියන එක එතනින් ඇති වෙනවා. ඊළඟට ආපහු මෙතන මේ පරාමාසය කියන එක පොඩ්ඩක් ඉස්සරහට තල්ලු වුණා නම් දිට්ඨි ආශ්‍රය ඉන්නේ පිටිපස්සේ. ඉතින් එහෙනම් පරාමාංශ අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රය. අන්න ඒක තමයි මේ පල්ලේ දීලා තියෙන්නේ. බයාගති ශෝක කාමාශ්‍රය කියන එක ඇති වෙනවා. ඊළඟට වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය. ආපහු තියෙනවා පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රය කියලා. ඉතින් මේ කාරණා තුන ඔය ආනේංජ සප්පාය සූත්‍රේ අපි බැලුවානේ. කාරණාව අර පරාමාසයේ මේට ඇදිලා යන්නා වූ අවස්ථාවන් පරාමාසයේ ඉඳන් ඉදස්සච්චයට යන එක. ඉතින් ඒකත් එක්ක මේක කිනකොට හොඳට සසඳලා බලන්න පුළුවන්. මේ පළවෙනි කාරණේ පේනවා 1.3 මෝහය කියන එක ගත්තම එතනින් පල්ලෙහැෙන් පටන් අරගෙන ගිහිල්ලා වෙන්නා වේක. මොකද මෙතන අවිද්‍ය ආශ්‍රය කියන එක අපි ඉස්සරහට ගිහිල්ලා නේද? මෙතන බයාගතිය කියන එක ඉස්සරහට ගිහිල්ලා නම් අවිද්‍ය ආශ්‍රය තියෙන්නේ පිටිපස්සේ. පෙරමෝහේ, පෙරමෝහේ අපි කිව්වා මේ පානාති දෝෂ සහිතව ජීවත් වීම රෝගී සංඥා මගෙන් අරගෙන ඒ පානාතිපාතිය කියලා ඉන්නේ. කාරණා තුනක් අපි බැලුවා. අන්න ඒකත් එක්ක හොඳට සම්බන්ධ කරලා කෙනෙකුට බලන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් දෙවෙනි කාරණේ අපි බලන්න පුළුවන් මෙතන මේ වේදනා තණ්හා දික්ටි ආශ්‍රව වුවාම ඉතින් දික්ටි ආශ්‍රවයේ තියෙන්නේ නිට්ටයයි කියන එකේ පසු සංඥා. එහෙමනම් අපි මෙතෙන්දි කතා කරන්නේ අර අවිද්‍යාව නිසා ඉදන් සත්‍යයට ඇදෙන්නා වූ එක කල්පනා කරන්න පුළුවන් දෙවෙනි කාරණේ. ඉතින් ඊළඟට ගත්තාම පරාමාංශ අභිනිවේෂ අවිද්‍යාශ්‍රව කියලා එනකොට ඒ තුනත් එක්ක හොඳට කෙනෙකුට පේනවා. මේක හරියට අපිට පේන්නේ ওই නැවක බෝට්ටුවක වගේ එකක් තල්ලු කරන්න අර පෙති තුනක් තියෙනවනේ. මේ පෙති තුන කරකෝල තමයි වතුර තල්ලු කරන්නේ. අන්න ඒ වගේ මේ පෙති තුනක්නේ අපි මේ මෙතන කතා කරන්නේ. බයාගති ශෝක කාමාශ්‍රෝ කියලා එක පෙත්තක්, ඊළඟට වේදනා තණ්හා දික්ටි ආශ්‍රෝ කියලා තව පෙත්තක්, අතට පරාමාස අභිනිවේෂ අවිද්‍යාශ්‍රෝ කියලා තව පෙත්තක්. පෙති තුනක් කරකෝල තමයි මේක සිද්ධ වෙන්නේ. එවනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි පළවෙනි කාරණාව ගන්නවා. බයාගති ශෝක කාමාශ්‍රෝ කියන එක. එහෙනම් මේක හබ් එක පොඩ්ඩක් ෆෝවර්ඩ් වෙලා තේන අවස්ථාව. එතකොට බයාගති ශෝක කාමාශ්‍රෝ. ඉතින් අපි දන්නවා මේ ශෝකයේ ඉඳන් ජරාවට යනවා කියන එක තියෙනවා කියලා. ඒ වගේම මේ කාමාශ්‍රෝය කියලා කියන්නේ අපි මොකක් හරි එකක් සුඛයි කියලා ගත්තාම ඒකේ පසු සංඥාව. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ අවස්ථාවේදී මේ සංඥාවේ ජරා වීම කියන එක ওই පහ තුන කියන එකේදී සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ සුඛයි කියලා කියන්නේ මොකද්ද? මේ සංඥාවේ ජරාවට. සංඥාවේ ජරාව තමයි අපි මේ සුඛයි කියලා අපි අරන් තියෙන්නේ. ඒකේ පසු සංඥාවනේ. එතකොට ඊළඟට ඒ අර්ථය අපිට දැන් වැටහෙනවා. ඊළඟට ආපහු පෙන්නනවා මේ සීලබ්බත උපාදානීය කියන එක අපිට නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ රේඛා දෙකේ. ඒ කියන්නේ මේ සුඛ කියන එක දැන් අපි වරදවා වටහා කරගෙන ඇති වුණා වූ මේ සුඛයක්. ඒකෙන් එක මනෝ සංචේතන දෙක එතන ඉඳන් පල්ලෙහාට අපි අත්තා කියලා ලකුණු කරනවා. මේ එකයි දෙකයි කියන එක රේඛා දෙක මගින් අපිට දක්වන්න පුළුවන් සීලබ්බත උපාදානීය කියන එක. එතකොට ඒක නිසා මේ තුන්වෙනි රේඛාවේ යම්කිසි යැදීමක් මේ පරාමාසය කරා ගමන් කිරීම තුළු දීමක් සිද්ධ වෙනවද? මෙන්න මේක තමයි සීලබ්බත උපාදානීය කියලා කියන්නේ. ওই තුන්වෙනි රේඛාවේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙන් එන්නව අර දිට්ටි අනුසය. දිට්ටි අනුසය මගින් තමයි ඒක සිද්ධ වෙන්නේ. වේතින් වේදනාව වලලා සිද්ධ වෙන්නා වූ දෙයක්. අර නිකාමයේ මානා කියලා එහෙම අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා නේද? අර ලයින් 3 කියලා කියන්නේ. දැන් මේකේ අපිට පේනවා මෙතන මේ අත්තා කියන එකේ පසු සංඥාව තමයි භව ආශ්‍රය කියලා කියන්නේ. එතකොට එහෙනම් මේ විදිහට භවආශ්‍රය ඇති වෙනවා නම් දැන් ඉතින් මේ ජරා වෙච්ච දෙයක් අරගෙන තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට පේනවා අර ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරාව අපි සුඛයි කියලා ගත්තනම් ශෝකේ හරහා පැමිණි සංඥාවේ ජරාව කෙනෙක් සුඛයි කියලා ගත්තනම් ඉතින් අපිට පැහැදිලිවම දෝෂයෙන් අගතියට යනවා කියන එක අර 100ට තරහ යනවා කියන එක අහන්න දෙයක් ඇත්තේ නෑ. මොකද එයා ඒක අරගෙන තියෙන්නේ මේක සුඛයි කියලා. එතකොට එහෙමනම් අපිට මෙතන සීලබ්බත උපාදානීය කියන එකත් පැහැදිලි වෙනවා. ඒක නිසා ඇති වෙනවා භවආශ්‍රය කියන කතාවත් එක්ක හැඟීම් ඇති වෙනවා. අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යන්න. හතරවෙනි ස්ලයිඩ් එකට. දැන් අපි කතා කරන්නේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය කියන. දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ නිත්‍යයි කියලා ගත්තයන් පස්සේ ඒකේ පසු සංඥා. එතකොට වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය අර නිත්‍යයි කියන කතාව ඒකේ පසු සංඥාවක් තමයි මෙතන තියෙන්නේ මේ නිත්‍යයි කියන කතාව. එතකොට එහෙමනම් මෙන්න මේ වෙලාවේදී කෙනෙකුට පෙන්වනවා මෙතන ලකුණු ගලලා තියෙනවා මෙතන මේ සංස්කාරයන් කියන ඒවා නිත්‍යයි කියලා පරාමාසගත වීමක් මෙහින් සුඛයි කියන කතාව ඇවිල්ලා තියෙනවා. ඉතින් තණ්හාව මෙතන ලකුණු ගලලා තියෙනවා. එතකොට පහතුන සංඥාවි ජරාව කියලා කියන්නේ මෙන්න මේ සංස්කාරයන් නිත්‍යයි කියලා අපි අරගෙන හතරේ හතේදී අපිට ප්‍රිය විප්‍රයෝගය වෙලා අවසානයි. ඒ කියන්නේ මොකද්ද? එසේනම් නිත්‍යයි ගත්ත සංඥාවේ වෙනස් වීමක් කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඇයි ප්‍රිය විප්‍රයෝගය වුණා කියලා කියන්නේ? මට මොකක් හරි එකක් ඉස්සෙල්ලා ප්‍රිය වෙලා තියෙනවා. එතකොට ඒකේ ඒ නිත්‍යයි යම්කිසි දෙයක් නිත්‍යයි කියලා ගත්තනම් ඒක වෙනස් වෙලා තියෙනවා කියන එක පේනවා. ඉතින් අර වතුර පාරේ කතාවේදී නම් ඉතින් ලස්සනට ඒක පේනවා. අර මුහුදේ වතුර බැඳිලා ඒක රිවර්ස් පැත්තට අනිත් පැත්තට තමයි ගමන් කරන්නේ කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඇතුණෙන් පස්සේ මෙතන මේ මමින්කාරයේ කියන එක ලකුණු කරලා තියෙනවා. මේ විදිහට සංස්කාරයෙන් ඇතුණා දැන් ඉතින් මේක අත්තා මගේ කියලා ගත්තා. ඉතින් අර අඹ ගෙඩිය කතාවේ නම් ගුණ අඹ ගෙඩිය කෑවා මෙතනින් සුඛයි කියන එක ආවා. ඒක සඳහා සංස්කාරයන් නිත්‍යයි කියලා ආවා. දැන් ඉතින් එහෙනම් පික්චර් එක කම්ප්ලීට් වුණා. දැන් ඉතින් අත්තා රස්සාවක් තියෙනවා ගුණ අඹ මුදලාලියක් තියෙනවා. දෙන්නගේ එක්කෙනෙක් හරි නැති වුණා නම් ඕක හරියන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒ මමින්කාරය සම්පූර්ණ වුණා. පහ හතර කියලා කිව්වහම මෙතන ලකුණු ගල්ලා තියෙන මේ පරාමාසයේ පහ පහ අත්තා. එහෙමනම් අපිට ලස්සනට පේනවා මේ තාගිල රහතන් වහන්සේ මෙතන පල්ලෙහෙන් ලකුණු කිරීම කියන එක සාධාරණයි කියන එක ඒක පැහැදිලි වෙනවා. එතකොට මේ කාමරාග අනුසය මගින් ඔය සීලබ්බත උපාදානියම තහවුරු කරනවා කියන එක පේනවා. මේ රේඛාවනේ මේ කාමරාග අනුසය රේඛාව ඔබ දික් කරාම නාම රූපේ කරා ගමන් කරන්නේ. ඉතින් අර සීලබ්බත උපාදානේ අර වේදනාව ඉදන් චේතනා වෙලා ඒකම තමයි මෙයා තහවුරු කරන්නේ මේ විදිහට. දැන් එහෙනම් මේ මේ පෙත්තෙන් වගිනුත් කරන්නේ අරගම තහවුරු කරනවා. එතකොට දැන් අපි පෙති දෙකක් කරගීම ඉගෙන ගත්තා. එක පැත්තකින් අපි ගත්තා අර බයගති ඉඳන් ශෝක කාමාශ්‍රෝ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය කියලා ඒක ඇලි දෙකට බලන්න තියෙනවා. එතකොට අටවෙනි රෞමියෙන් පස්සේ දිට්ඨි ආශ්‍රය, ඒ දහවෙනි රෞමියෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙනවා. 11 වෙනි රෞමියෙන් පස්සේ සංස්කාර නිසා අත්තා වුණා කියලා ටිකකට ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා. එතකොට ඒ දෙවෙනි භාවනාව සඳහා අපි භාවිතා කරන්නේ ওই ස්ලයිඩ් 2යි 3යි 4යි කියන එක තමයි භාවිතා කරන්නේ. ඒ කලින් අපි ගත්තනින් අර කලින් ඩයග්‍රම් සෙට් එකේ තිබුණනින් ඒක ලියලම තිබුණා ඒ භාවනාව සඳහා රූපය මගේ කියලා ගන්න නැති වෙන්න විරිය, සංඥා මගේ නොවෙන්න විරිය, සංස්කාර මගේ නොවෙන්න විරිය. ඒක පළවෙනි භාවනාව. දෙවෙනි භාවනාව හැටියට මේ අපි දෙවෙනි ස්ලයිඩ් එකෙන් පටන් අරගෙන මේක මේ හබ් එකයි, මේක කැරකිලා අර ෆෝවර්ඩ් වෙලා වෙන්නා වූ ක්‍රියාවලියගෙන කල්පනා කරනවා. ඒකින් එහෙම කරගෙන ගිහිල්ලා මේ මමින්කාරයක් තමයි හදාගත්තා කියන එක ලබන්න පේනවා. ඒකෝර අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්සෙනි ස්ලයිඩ් එකට. දැන් අපිට පේනවා මේ ලයින් 6 එකේ අපි ලියාගත්තා මිච්ඡාදිට්ඨික මගින් ඇති වෙන උද්දච්ච මානාගය තමයි මේකෙන් ගලාගෙන එන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට අන්නේ මිච්ඡාදිට්ඨික මගින් ඒ උද්දච්ච මානාගය පැමිණිලා දැන් මොකද වෙන්නේ? අපේ මමංකාරී කියන එක තියෙනවා. ඒ මමංකාරයට මිච්ඡාදිට්ඨිය ආගේ එකතු වෙනවා. ඒ දෙක එක්ක වුණායින් පස්සේ අපේ ඒ අත්ත සම්පූර්ණ වෙනවා. ඒවනම් මිච්ඡාදිට්ඨියයි මමින්කාරය එක්කව වෙලා අපිට අහිංකාරය කියන එක ඇති වෙනවා. දැන් තමන්ගේ ඇතුලේ තියෙන උද්දච්ච ස්වභාවය කියන එක ඇති වෙනවා. එතකොට මේ විදිහට උණයින් පස්සේ අහංකාර වෙලා අත්ත සම්පූර්ණ වුණා. අපිට වෙනෝ මේ බයගතිය ඉඳන් ওই ශෝකීට පැමිණීම කියන එක විතරක්ම නෙමෙයි. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා බලුවානේ බයගතිය ඉඳන් ශෝකය වෙලා ඒ ජරාව කරා ගමන් කරනවා කියන එක. ඒක විතරක්වත් නෙමෙයි, අපිට තවත් තියෙන මේ පරිදේව ශෝක පාරකුත් තියෙනවා. ඒ කියන්නේ ওই ලයින් 8 එකෙන් ආව පරිදේවේ මෙතෙන්ට ආවනම් එතනින් බයගතිය, බයගතියෙන් පල්ලෙහා කියන එක ව්‍යාධිය, ව්‍යාධියෙන් ශෝකේ, ශෝකේ ආපහු ජරාව කියන එකට ගමන් කිරීමක් කියන එකකුත් තියෙනවා. එතකොට ඒක අපි ඉගෙන ගත්තා 11 වෙනි රවුමෙන් පස්සේ තමයි මේ 8 කතාව කියන්නේ අර සංස්කාර නිසා අත්තා වෙලා. එතකොට දැන් අපිට මේ සංස්කාර නිසා හු පවතිනවායි කියලා මිච්ඡාදිට්ඨියකුත් ඒක සංස්කාර නිසා පවතිනවා කියලා. දැන් අපිට මේ වෙලාව වෙනකොට පේනවා ඔය සංඥාවේ ජරාවට අමතරව අර ව්‍යාධි ශෝක ජරා ආවන ඒ කියන්නේ වේදනාවේ ජරාවත් මේකට එකතු වෙනවා. සංඥාවේ ජරා විතරක් නෙමෙයි අර හතර තුන ව්‍යාධිය එනං ඒකත් එකතු වෙලා තියෙනවා. එනං අපි මේ වෙලාව වෙනකොට අපිට පේනවා අපි මේ සුඛයි කියලා ගන්නකොට සංඥාවේ ජරාවයි වේදනාවේ ජරාවයි දෙක තමයි මේ අරන් තියෙන්නේ. ඒක අපි අර ඉස්සෙල්ලත් ඉගෙන ගත්තා අර අත්තා කියලා ඒරියා 4 එකේ එනකොට අපි මේ ජරාව තමයි වේදනාවේ ජරාව නිසා තමයි අපි ආපහු අර රූපයක් අත්තා කියලා මේ මගේ කියලා ගැනීමක් කරගෙන තියෙනවා. දැන් මේ විතරක් නෙමෙයි. තවත් මේක කම්ප්ලිකේට් වෙනවා. තව තවත් එකතු වෙනවා. මිච්ඡාදිට්ඨිකාගේකුත් එන ওই ලයින් 6 එක හරහා. ඒක ලයින් 6 එකෙන් ආවෙන් පස්සේ ලයින් 8 එකට ඇවිල්ලා ලයින් 8 එකෙන් බයාගතිය ව්‍යාධි ශෝක ජරා කියලා එනවා. එහෙමනම් මිච්ඡාදිට්ඨියත් මේකට එකතු වෙනවා. ඉතින් ඒක තමයි අපි ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට 5-3 අපිට පේනවා ඒ සංඥාවේ ජරාව හරහා මිච්ඡාදිට්ඨියගේ අර සුඛ යන මතයට එකතු වෙලා තියෙනවා. යම්කිසි අදහසක් තිබුණාද සුඛයි කියන එක දැන් මගේ දිට්ඨියෙන් කියනවා ඒක එහෙමයි සුඛයි කියන එක දෙකතු වෙලා තියෙනවා. දැන් වේදනාවේ ජරාවුත් තියෙනවා. අර දිට්ටි වලින් දෙන්නව කුෂයකුත් තියෙනවා. එතකොට දැන් එහෙනම් දැන් අපිට පේනවා මෙහෙම දෙයක්. අපි ජීවත් වෙන්න ඉන්න තරමට අපි කරප්ට් වෙනවා කියන එක අපි ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. එතකොට එන්න ඕක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. නමුත් පැවතීමක් තියෙනවා. අපි කරප්ට් වෙනවා තමයි, නමුත් පවතින්නේ නැන්නේ. එහෙනම් ඉතින් දිට්ඨිය කියන එක බෙදෙනවා. පවතිනවා කියන යන අදහස බෙදෙනවා. ඒවනම් අර මිච්ඡා දිට්ඨියෙන් කිව්ව කතාව බෙදෙනවා නේද? එතකොට මෙන්න මේක බිඳුනෙන් පස්සේ අර මම හදපු දේ කැඩෙනවා නේද කියලා ඒ දිට්ටියක් යාට ඇති වෙනවා. මම හදපු දේ කැඩෙනවා කියලා පරිදීවේ වෙලා තියෙනවා. දිට්ටි බිඳෙනවා නම් විශ්වාසය කඩ වෙනවා. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා ඉතින් මෙයා මෙච්චර කාලයක් ජීවත් වෙනවා ආදී වශයෙන් ඒ වගේ හැඟීමක් ඇතුව ඉන්නේ මැරෙනවායි කියලා හිතන්නේ නෑ. නමුත් ඉතින් කැන්සර් එකක් හරි මොනවා හරි එකක් හැදිලා ඊට පස්සේ ඉතින් කල්පනා වෙනවා අනේ මම ඉඳීද පපු පොඩ්ඩක් රිදෙන්න ගත්තා නම් අර මුලින් තිබිච්ච දිට්ටි ඔක්කොම ගලෝගෙන යනවා මේ මොහොතට නේද? එතකොට දැන් ඔය අසනීප වෙලා ඉන්න මිනිස්සේ ඉතින් අපි හිතමු අසනීපේ හොඳ වෙන්නේ නැහැ. ඉතින් එක එක අය එක එක බේත් දෙනවා. එක එක අය බේත් දුන්නා. ඉතින් මෙයාට දැන් කලකිරিলা තියෙන්නේ මේ කිසිම බේතකින් මේක හොඳ වෙන්නේ නැහැයි කියලා. හැබැයි කවුරු හරි මිනිස්සේ ඔයා මෙන්න මේක බීලා බලන්නකො මාව පිළි අරගෙන මේක බීලා බලන්නකො අර බැරි මරත ගා තේනම් ඕකත් දෙන්නකො කියලා තමන් ගන්නවා නේද? අරගෙන ඒක අත දික් කරලා ගන්න. ඒ කියන්නේ අපි රූපය ස්පර්ශ කරලා වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් එහෙමනම් අපි ඉගෙන ගත්තා මමින්කාරයට මිච්ඡාදිට්ඨිය එක්කව කරාම අහංකාරය. දැන් මිච්ඡාදිට්ඨියට පහර වදිනවා නම් ඒක බිඳෙනවා නම් දැන් මොකද වෙන්නේ? ඒ ඉක්වේෂන් එකේ මිච්ඡාදිට්ඨි කතාව ගියාම දැන් ඉතින් අහංකාරය කියන එක පහර වදිනවා අහංකාරයට. මිච්ඡාදිට්ඨියට එක්කව කළා මමින්කාරය. ඒකෙන් අහංකාරය මිච්ඡාදිට්ඨිය අයින් කරපු ගමන් දැන් ඉතින් අහංකාරයට වදිනවා. එහෙනම් අහංකාරයේ මමංකාරයේ එකට ඉන්නවා කියන එක නැති වෙන්නේ. දෙන්නට එකට වෙන්න පුළුවන් කමක් නැත්තේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද එහෙනම්? මමංකාරයේ විතරයි. ඉතින් දැන් අන්න එහෙමනම් අපිට පේනවා මේ ස්පර්ශ වේදනා මමංකාර. මෙච්චරයි. අන්න බුදුහාමුදුරුව අර දේශනා කරපු අනත්තා කියන එක තමන්ට වැටහෙන්නේ. චක්කුන් අනත්තා, රූපන් අනත්තා. ඕකනේ බුදුහාමුදුරුව කිව්වේ. එතෙන් බුදුපියා පෙන්වුවේ මේක වෙන දෙයක් ඇත්තේ නැහැ. ස්පර්ශ කළාට වැඩක් ඇති වෙන්නේ නැහැ. ඔච්චරම තමයි ඕකේ තියෙන්නේ. අර සංඥාව ජරා වෙලා, වේදනාව ජරා වෙලා, දිට්ඨිනුත් ඔක්කොම බිඳිලා. ඉතින් දිට්ඨිය බිඳිනව නම් අත්තත් බිඳෙනවා. එහෙනම් රූපේ රූපං අනත්තා. චක්කුං අනත්තා, රූපං අනත්තා කියන එකට තමයි එන්නේ. ඒවනම් ඇසේ ස්පර්ශය පමණයි ඉතුරු වෙන්නේ. නිකම් බොරුවට ස්පර්ශය, කනින් සද්දය ඔච්චරයි ඉතුරු වෙන්නේ කියන කෙනෙකුට පැහැදිලි වෙනවා. එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 7 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ උගලන්ට පේනවා මේ ඉච්ඡාව කියන එක ලකුණු කරලා තියෙනවා, පරිග්‍රහය කියන එක ලකුණු කරලා තියෙනවා. ඉතින් අපි ඔය කලහ විවාද සූත්‍ර දෙක ඩයග්‍රෑම් එකේ අපි ඉගෙන ගත්ත නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්‍රහානි ඉච්ඡා සන්තය න මමති මන්ති කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේ පරිග්‍රහය නිසා මගේ යයි කියලා බැඳෙනවා, ඇස මගේ, කන මගේ කියලා බැඳෙනවා. එතකොට ඒ කියන්නේ පරිග්‍රහය නිසා මමති මන්ති කියන එක ඇති වෙනවා. තණ්හාව නිසායි පරිග්‍රහය. තණ්හාවෙන් තමයි පරිග්‍රහය, පරිග්‍රහය මමංකාරය කියන එක ඇති වෙන්නේ. වේදනාව නිසා තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. එතකොට මේ වේදනාව තුළ අපිට තණ්හාවේ තියෙන වේදනාව තුළ රූපේ ජරාවත්, එම ජරාව නිසා ඇතිවුණු සංඥාවේ ජරාවත්, පවතිනවා යන දිට්ඨිය බිඳීම නිසා ඇතිවුණු අවිශ්වාසයත්, ඩිස්ට්‍රස්ට් එක කියන එක එකක් තියෙනවා. ওই වේදනාව තුළ ඔය ඔක්කොම දේවල් ඇතුළු වෙලා තියෙනවා. එතකොට අපි දන්න ওই නාමකායේ පටික සංකම් පස්සේ කියන එක. දැන් අපි දන්නවා මේක හැදුනේ කොහොමද? මෙතන මේ ඒරියා 6 ඒරියා එකෙන් ඇති වුණා වූ එක මේ පැත්තට දකුණු අත පැත්තේ ඉඳන් අවිද්‍යාව ආශ්‍රයෙන් ඉඳන් කාම ආශ්‍රයට ඇවිල්ලා මේ පැත්තේ මේ නන්දිය සහගතව මේ ඒරික ඇදිලා මේ ජාති ඉඳන් පකප්ප පාරමී දික් කරාම නාම රූපය. එතකොට ඒකම තමයි මේ තණ්හාව කියන එක. මේක කැරකීමෙන් මේ තණ්හාව කියන එකම ඇතිවිලා තියෙනවා. අපිට ලකුණු කරගන්න පුළුවන් මෙන්න මෙතන මේ රේඛාවේ. මෙතෙන්ට තමයි වැටෙන්නේ ওই නාමකායේ පටික සම්පස්ස අගයෝ කියන එක. ඇයි නාමකායේ පටික සම්පස්සේ කියලා කියන්නේ? නාමකායේ පටික සම්පස්සේ කියලා කියන්නේ අර දිට්ඨීන් කියන ඒවා බෙදිලා. ආන්න ඒක තමයි පටික සම්පස්සේ කියලා කියන්නේ. මම කලින් ගත්තා වූ දිට්ඨීන් තියෙනවා මේ නාම රූප වශයෙන්, වේදනා වශයෙන්. ඒව පවතිනවා කියන දිට්ඨී බෙදිලා කියන එක තියෙනවා. එතකොට මෙයා තමයි අර රූපය සුභ වශයෙන් කියන්නේ මෙන්න මේ කතාවෙන් තමයි. මෙහෙම ඇහිලානේ මේ සුභ කතාව ඇති වෙන්නේ නේද? ඊළඟට ආපහු මෙතන පේනවා අපිට අර රූපකායේ අධිවචන සම්පස්සේ කියන එකත් මෙතන ලකුණු කරන්න පුළුවන්. මේ ජාති ඉඳන් වේදනාව දක්වා ඒ රූපකායේ අධිවචන සම්පස්සේ. ඒක සුඛ වශයෙන් කියන්නේ. ඒ කියන්නේ මොකද්ද අපි මේ සුඛ වශයෙන් කියන්නේ? ජරාවන රූපයක් සුඛ වශයෙන් කියන්නේ. ඒ රූපය මගේ කරගත්තා. ඒක මගේ කරගෙන අත්තා වෙලා ඒකෙන් තමයි මේ ජාතිය කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් අපි පෙන්වනවා අර ජරාවන රූපයක් සුඛ වශයෙන් කීමකුත් තියෙනවා. එතකොට දැන් අපි මෙතන ඒ නාමංච රූපංච ඒකත් එක්කම අපි ඉගෙන ගත්තා මේ මමංකාරය කියන එකයි. අපි ආවේ මමංකාරය අනිත් පැත්තට මේ මොකක් නිසාද වෙන්නේ කියන එක පේනවා. එවනම් අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 8 වෙනි ස්ලයිඩ් එකේ ඕගොල්ලන් දන්නා වූ ධර්මයක් තමයි එතන තියෙන්නේ. අපි සතිය මේ 1, 2, 3 කියලා ලකුණු කරලා තිනවා. ජාති ඉඳන් ජරාවට යන එක 3. අර අත්තා ඉඳන් නිත්‍යට යනවා එක 2. එක කබලින්කාර ආහාරයේදී උපේක්ඛාවේ අප්‍රමාණට යනවා බොජ්ජංගේ කරපු එක. ඒතකොට සම්මා දිට්ඨිය කියන එක තියෙනවා නම් මිච්ඡා දිට්ඨිය කියන එක අපිට නැති වෙලා යනවා. සම්මා දිට්ඨිය සම්මා සතිය කියන එක අපිට ඇති වෙනවා. ඒ සම්මා සතිය ඇති වුණා නම් දැන් අපිට පේනවා මේ ජාති ඉඳන් ජරාවට යනවා කියන එක බලනවා නම් ඒ කියන්නේ රූපේ ජරා, වේදනා ජරා, පහ තුන ගත්තාම සංඥා ජරා, හත හත කිව්වම සංස්කාර ජරා. මෙසේ ජරා ස්වභාවය ඇති වෙනවා නම් සංස්කාර වලින් විඥානීය පැවැත්මක් කියන එක නෑ. ඒ කියන්නේ මම ගෙයක් හදන්න ගත්තා නම් දිරච්ච යකඩ, දිරච්චලි නේද, ගුල්ලෝ ගහපු ලී කෑලි ඔක්කොම දිරලා දිරලා තියෙන ඒවා ගත්තා නම් ඉතින් මේකෙන් හදන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකෙන් හදන ගේ කඩාගෙන වැටෙනවා, නිත්‍යභාවයකුත් නැහැ කියන එක පේනවා. මලකඩ කාපු යකඩ ඇණිය කෙනෙකුට සිහි වෙන්න පුළුවන් පික්චර් ෆ්‍රේම් එක කොවිලාව හරි ගලවලා කඩාගෙන වැටෙනවා කියන එක. එතකොට හදන්න ලද භාණ්ඩ ඒ මෙන්න මේ ආකාරයට පේනවනම් ඒ කියන්නේ පිටින් බැලුවාම ලස්සනයි වෙද්දක් අඳලා වගේ පිච්ච ෆ්‍රේම් එක තියෙනවා නමුත් තීන්ත ගාලා තිබුණාට ඇතුලෙන් දිරනවා කියන ස්වභාවයක් තියෙනවා. එතකොට අන්න එහෙම කෙනෙක් තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට පේනවා එහෙමනම් දැන් අපිට මෙතන අපි කතා කරේ මේ ජරාවට යනවා නම් ඉතින් මේ නන්දි කතාව නැති වෙනවා නේද? එතකොට නන්දි කතාව නැති වෙනවා නම් නන්දියෙන් චේතනාවට අපි යනවා. චේතනාවෙන් අපි එනවා ඉදන් සත්‍යයට. ඉදන් සත්‍යයෙන් අපි එනවා ලයින් 5 පරිදේවය. එහෙමනම් මේක ජරාවයි කියලා මෙතන හොඳට දැනගත්තා නම් අන්න රවුමෙන් ගිහිල්ලා අපි මේ පරිදේවයට දක්වා ඉන්නා වූ එක කරන්නේ නැහැ. අර සුබයි කියලා කතාවක් නේ ඔය එන්නේ. ඒක ජරාව නම් මොන සුබයක්ද? එතකොට සංස්කාරය නිසා විඥානීය පැවතීම කියන එක සිදු වෙන්නේ නැහැ එහෙම. අන්න ඒ වෙලාවේදී උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක ඇති වෙනවා ලයින් 5 කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඔය අවස්ථාව වෙනවා. එතකොට අර විදිහට අර ජරාව දැකීමයි. රූපේ ජරාව විතරක් නෙමෙයි. ඔක්කොම ජරාවන් දැකීම කියන එක. දැන් ඊළඟට අපිට පේනවා ලයින් 6 කියන එක තියෙනවා. මෝහාගති ඉඳන් එන්නා වූ රේඛාව පරිදේවයේ දක්වා කියන එක. එතකොට එහෙනම් අපි දන්නවනම් මේ සංස්කාරවල නිත්‍යභාවයක් නැtei කියලා. අපි මේ ගේ හදන්න ගත්තේ මලකඩ කාපු ඔක්කොම යකඩ කෑලි අරවයි මේවයි කියලා පේනවනම් නිත්‍යභාවයක් නැත්තම් ප්‍රඥාව කියන එක ඇති වෙනවා. එයින් ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව. එසේමනම් ශ්‍රද්ධාව තියෙනවනම් අපි උද්දච්ච වෙන්නේ නැහැයි කියලා අපි ඉගෙන ගත්ත තයෝ ධම්ම සූත්‍රයේ ඒ විදිහ අපි සාකච්ඡා කරලා බලමු. නමුත් මෙතනදිත් අවසන් වෙන්නේ නැහැ. ලයින් 5 එන්නෙත් නැහැ ලයින් 6 එකෙන් එන්නෙත් නැහැ. හැබැයි නමුත් ලයින් 7 එක කියන එක තියෙනවා. ඒ තණ්හාව නිසා ඒ පරාමාසයේ ඉඳන් ලයින් 7 එක දක්වා ලයින් 7 එකෙන් ඒ පරිදේවි දක්වා එන එක තියෙනවා. ඉතින් මෙතෙන්දි බුදුපියා පැවසුවා පෙරකලා. ඒ කියන්නේ ලයින් 5 එක ලයින් 6 එක මගින් කලින් පැවතුවා කියලා ඒ සැසඳීමක් තියෙනවා. මෙයාට කල්පනා වෙනවා මං කලින් හදපු ගේ පැවතුනානේ. කේන්නා වූ අර්ථය එයාගේ තියෙනවා. එතකොට නමුත් මේක පවත්තන්න කරන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. රූපේ විතරක් නෙමෙයි රූපයෙන් අයින් වෙලා මේ ආස්වාද ඉන්ද්‍රිය ඒ කියන්නේ තමන්ගේ ධානයන්ට ගිහිල්ලා ඒ ධානයන් නිසාවත් මේක පවත්තන්න බැහැයි කියලා කෙනෙකුට කල්පනා වෙනවා. එහෙමනම් අත්තා කියන කතාව නැති වෙලා යනවා පවත්තන්න බැරි නේ. අත්තා කියන එක නැති වෙලා යනවා නම් ඉතින් ආගින්ජන විමුක්තිය කියන එකට තමන්ට එන්න පුළුවන්. එහෙමනම් සති ඉන්ද්‍රිය මගින් මොකද්ද කරන්නේ? මේ බෙල් ෂේප් කර්ව් එකේ මේ A කියන පොයින්ට් එක හදනවා කියන එක නවත්තන. එයා ඒක හදන්නේ නැහැ. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ හට ගැනීම කියන එක. ඒක හදන්නේ යන්නේ නැහැ කියන එක තියෙනවා සති ඉන්ද්‍රිය මගින් ඒක කරන්න පුළුවන්. එතකොට ඒක ඔක්කොම බලපෑවේ මේ කතාව නේද? ජාති ඉඳන් ජරාවට යනවා මොනවද සංඥා ජරා ඔක්කොම වේදනා ජරා ජරා වශයෙන් දැක්ක නන්දිය ගලෝල ගියා එතන ඉඳන් තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. ඊළඟට අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 9 වෙනි ස්ලයිඩ් එකේ දැන් ඕගලන්ට පේනවා මෙතන ලකුණු කරලා තියෙන මේ ඩයග්‍රෑම් එක. මේ පෙන්වන්නේ අර පිරමීඩ් එකේ අර එහෙම නැත්නම් අර හබ් එක කියලා කිව්වේ වතුරු තටාකය නේද? තටාකේ කෝට්ට දාලා කරකවනවා වගේ අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, ditthi ආශ්‍රව අනිත් පැත්තට කරකවලා ඇඳලා විතරයි මෙතන තියෙන්නේ. ඒකට ලකුණු කරලා තියෙනවා මේ සතියයි ප්‍රඥාවයි සමාධියයි කියන තුනම ලකුණු කරලා තියෙනවා. ඉතින් මේ එක එක ධර්මයන් මගින් කැපෙන එක තමයි අපි දැන් මේ පෙන්වන්නේ. එතකොට මේකේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සති ඉන්ද්‍රිය ගත්තාම මෙයාගේ මේ වම් අත පැත්තටයි දකුණු අත පැත්තටයි දෙපැත්තටම කැපෙනවා කියලා. ඒක එහෙම නෙමෙයි. මේක ක්ලොක්වයිස් මේක දක්වා එන්නා වූ ධර්මයෝ තමයි කපන්නේ. එතකොට සතීන්ද්‍රිය කපන්නේ මෙන්න මේ කාමාශ්‍රව පැත්තේ ඉඳන් තියෙන මෙන්න මේ කෑලි දෙක තියෙනවා. ඒක මෙහාට එන්න දෙන්නේ නැති කියන එක. ප්‍රඥා ඉන්ද්‍රිය කපන්නේ මේ එයාට පිටිපස්සෙන් තිබෙනා වූ මේ දෙක. එතකොට මේ ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරාවන රූපය කියලා දැනගන්න. එහෙමනම් එයා මාන්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් මිනිස්සෙක් හිතාගෙන ඉන්නේ මම හරි ලස්සනයි මම ඌසයි මහතයි හයිය තියෙන ඔක්කොම. නමුත් මේක ජරා වෙනවයි කියලා පේනවනම් තමන් තව ටිකකින් මැරලා වැටෙනවා කියනවනම් ලෙඩ වෙනවා නම් තේරෙනවනම් ඉතින් අන්න මාන්නිය කියන එක ඒව බහැල යනවා. එතකොට සංඥාව ජරා නිසා මාන වෙන්නේ නැහැ. රූපේට විතරක් නෙමෙයි. වේදනාව ජරා ඒක නිසා මාන වෙන්නෙත් නැහැ. සංස්කාර ජරා ඒක නිසා මාන වෙන්නේ. එහෙමනම් මාන වෙන්නේ නැත්තම් අර බෙල් ෂේප් කර්ව් එකේ B කියන පොයින්ට් එක හදන්නේ නැහැ. බෙස්ට් එක නිගන්නේ. හොඳ මේක මම කැකිරි මාළු ඉස්සෙල්ලා කාවහම් කියන එක. එතකොට මම ජරාව කියලා දන්න මනුස්සයා කල්පනා කරන්නේ නැහැ අර සීයා හිතපු විදිහට මේක මට කවදා හරි දැන් මට මේ හරිය හරියට ඉවුවනම් මට කන්න පුළුවන් වෙයි කියලා එයා හිතන්නේ නෑ. එයා ගේන්නේ නැහැ අර මාන්නේ තමයි. ওই දෙවෙනි පොයින්ට් එක එනකොට දෙවෙනි රවුම මාන්නේ නුස්සන්නේ. තමන්ගේ අභිජ්ජාව වෙන්නේ අන්න ඒකට තමයි. එතකොට තමන් මේක කරන්නේ නැහැ කියන එක තියෙනවා. එයා දැනගන්නවා මේක කරන්න බැරි දෙයක් කියලා. ඉම්පොසිබල් කියන එක හොඳට වටහා ගත්තා. එතකොට මාන නොවේන ඒ ditthi ආශ්‍රයත් ඒකට පැමිණනා වූ ධර්මියොත් බැහැලා යනවා. ඒව පවතින්නේ නැහැ. මාන නොවන්නේ පුන පුනා යන විඥානි මේ යන විඥානි සෑදී හැකිද? මේ කල නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙන්න. මේක නිසා ditthi ආශ්‍රෝ නොවේ. ඒක හරි වටිනා වාක්‍යයක් කෙනෙකුට ඔන්නම් ලියා ගන්නත් පුළුවන්. සති ඉන්ද්‍රිය මගින් මොකද්ද කරන්නේ? මෙසේ ඒ කියන්නේ එයා අහනවා මේ පුන පුනා මේ යන විඥානි සෑදී හැකිද? මේ කල නොහැකිය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද ඒ සපයා දෙයි. මෙන්න මේක නිසා ditthi ආශ්‍රය කියන එක වෙන්නේ නැහැ. කුමක් නිසා? චේතනා ගලවා දමා ඇත. චේතනාව කියන එක ගලවලා දාලා තියෙනවා. එතකොට එහෙමනම් දැන් අපි ඉගෙන ගත්ත මේ ප්‍රඥා ඉන්ද්‍රිය මේ පැත්ත කපා ගත්තා. සති ඉන්ද්‍රිය ඒක දක්වා එන්නව තියෙන මේ වම් අත පැත්තේ තියෙන කාමාශ්‍රෝ සහගත වෙයි කොටස කපා ගත්තා. දැන් සමාධි ඉන්ද්‍රිය කියන එක මොකද කරන්නේ? එහෙනම් එයා කපන්නේ මේ අවිද්‍යාශ්‍රයත් එක්ක තියෙන නිසා. එයා දන්නවා මේ සංස්කාර නිසා අපි මානපාරේ පැමිණීම. සංස්කාර නිසා මානපාරේ එනවා කියන්නේ ඉදන් සක්කේ ඉඳන් බයගති දක්වා එන්නව එක. ඒක වළක්වනවා. අවිද්‍යාශ්‍රය කියන එක වෙන්නේ නැහැ. මාඩිය මානෙ අඩු නිසා සමාධිය කියන එක යාට තේනවා. අපි කිව්වා නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියට තමයි ඒ ඉහෙළ මුල් ඒ සමාධියක් තියෙන්නේ. එතකොට එයා මේ මානී තමත් අඩුයි කියලා. ඒ ප්‍රාණඝාත වලින් එයා වැළකෙන. සමාධි සාගත වූ චිත්ත සංස්කාර පව හොඳයි කියලා එයා කියන්නේ නෑ. මම මේක අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ. පෙරගත්තා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලිය නවතා දමන. පෙරගත්තා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලිය කියන්නේ බයගතිය ඉඳන් වේදනාව දක්වා එන්නා වූ එක. ඒක නවත්තා ගන්න. ඒක තමයි මේ සද්ධා ඉන්ද්‍රිය මගින් මේ සමාධි ඉන්ද්‍රිය මගින් ඒක කරන්නේ. ඒතර මේ පැත්තේ මේ අවිද්‍යාශ්‍රව කතාව එයා අයින් කරනවා. ඒ කියන්නේ මේක හරියට මේ කැරකෙන්න තියෙන ට්‍රයැන්ගල් එකක. කාමාශ්‍රෝ, ditthiyaශ්‍රෝ, අවිද්‍යාශ්‍රෝ ඕකනේ කැරකෙන්නේ. ඒක කැරගෙන කියන එක මේ තුන් මගින් ලොක් කරන. කරපුවන්න දෙන්නේ නැහැ. ඒකයි මේ ඉන්ද්‍රියන් ඒ සති ප්‍රඥා සමාධි ඉන්ද්‍රිය මගින් බලක් වෙනවා. එතකොට සති ඉන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? මේ විදිහට ඇති වුණාට පස්සේ අර ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගින් නවතන ලද යම්කිසි ධර්මයක් තියෙනවද? ඒකේ නැවතීම කියන එක එයා පවත්තන. ඉතින් මෙතෙන්ට පොඩ්ඩක් කල්පනා කරන්න ඕනි අර සාපුගම සූත්‍රයේ කියවුවා වූ අපි පෙන්නවනේ පාරිශුද්ධ ප්‍රදානියන්ගේ. ඒ කියන්නේ සමාධි ඉන්ද්‍රියෙන් ගත්තාම දැන් අපිට පේනවා මේක දැන් සීලය කියන එක භාවිතා කළා. බයගති දක්වා ඉන්නා වූ එක කැපුවා. සමාධි ඉන්ද්‍රිය සමාධියකින් සමාධිය ප්‍රථම ධානයේ ධානයේ චිත්ත පාරිශුද්ධ ප්‍රදානියන්ගේ වේදනාව ඉඳන් චේතනාව දක්වා ඉන්න එක අයින් කළා. ඊළඟට ditthi පාරිශුද්ධ ප්‍රදානියන්ගේ චේතනාව ඉඳන් ඉදන් සංකේතෙනි දක්වා. මේ තුනෙම යම් කිසි දෙයක් නැවතුවද දැන් සමාධිය කියන එක අර සිත්තේ සමාදාහන්තෝ චිත්තේ එකව කරගෙන තියෙන. ඉතින් ඒ වෙනකොට විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ මේ තුنين නවත්තු එක ලෝභයේ ද්වේෂයේ මෝහයේ තුنين කියන එක නවත්තනවා. අර ඒකත් එක්ක මේක සම්බන්ධ කරලා තමයි කෙනෙක් හොඳට ඉහෙලට භාවනා කරනවා නම් භාවනා කරන්න තියෙන්නේ. මේකේ නැත්තම් මේ සමාධි ඉන්ද්‍රිය වලින් කරන්නා වූ කාර්ය කෙනෙකුට වැටහෙන්නේ නැහැ. ඒ විදිහට බැලුවේ නැත්නම් ඒ පාරිශුද්ධ ප්‍රදානියන්. එතකොට මේ ශ්‍රද්ධා විරිය මගින් සති ඉන්ද්‍රිය කරන්නේ මොකද්ද? ශ්‍රද්ධා සහ විරිය ඉන්ද්‍රිය මගින් නවත්තන ලද ධර්මයන් නේද? එම ධර්මයන්ගේ නැවතීම කියන එක ඒකක පවත්තන. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය මොකක්ද ඒක කියන්නේ? තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාද එපා, ඉහළම සමාධි වලටත් ඇලෙන්න එපා කියන එක බුදුහාමුදුරු. මොකද ඒක ඇලුනොත් ඒක ගිහිල්ලා ඉපදීම කියන එක සිද්ධ වෙනවා. විරේන්ද්‍රිය මගින් රූපේ ස්පර්ශය කියන එක ඒක නවත්තනවා. ඉතින් මේ විදිහට සතිමත් වුණා නම් සියල්ල සම්පූර්ණයෙන් සර්වප්‍රකාරයෙන් දැන් ඒක සමාධි සාගතෝ සිටිනවා. මෙන්න මේ සමාධිය තමයි සම්මා සමාධියයි කියලා ඒ භාවනාවේදී මට වැටහුණා. මේක තමයි මේ සම්මා සමාධිය කියන්නේ. ඉතින් මේක එක එක අයට ඉතින් සම්බන්ධ කරලා බලන්න පුළුවන්. ওই ඥානපති තියෙනා වූ එකත් මතකද? ඒ විදිහ බැලුවාම ඒක සම්බන්ධතාවය පේනවා. ඒ විදිහට ගත්තා. එතකොට දැන් මේකේ භාවනා වශයෙන් අපි කිව්වා පළවෙනි වශයෙන් අර භාවනාව එක හැටියට සබ්බාසව මේ දෙවෙනි එකේදී අපි පෙන්වන්නේ ඒක භාවනාව ලියලම තියෙනවානේ. රූපය මගේ නොවෙන්න, විරියක් ගන්න, සංඥාව මගේ නොවෙන්න, ඊළඟට ආපහු සංස්කාර මගේ නොවෙන්න. මොකද අපි දැක්කා මේ සංස්කාරවල බලපෑම නිසා තමයි අත්තා, අත්තා කියලා ගත්ත නිසා තමයි ජරා වෙන අර ගොම්බෙට්ටක් වගේ එකක් මගේ කියලා අපි ගන්න. එතකොට අන්න ඒක හොඳට ඒ සබ්බාසෝ දෙකේ ස්ලයිඩ් වල තිබිච්ච එකෙන් බලන්න. ඊළඟට ආපහු මේ ඩයග්‍රෑම් එකේ සෙට් එකේ තුන්වෙනි එකේ තියෙන මොකද්ද? 2 3 4 මේ මමින්කාරී ඇති වෙනවා කියන එක දක්වා ඒක බලාගෙන ඉන්න. ස්ලයිඩ් එක දෙකෙන් පටන් ගත්තා. මෙතන මේ හබ් එක පොඩ්ඩක් කරකවල ෆෝවර්ඩ් කරලා බලනවා. ඉතින් මෙතන මම ලොකුවට භාවනාවක් කරෙන්න පුළුවන් ආනන්ද සප්පාය සූත්‍රයත් එක්ක මේ හබල් තුනක් වාගෙන මේ තියෙන්නේ නේද? මේක කරකිලා මොකද වෙන්නේ කියන එක හරි ලස්සනට භාවනා කරන්න පුළුවන් මේක. ඒකට ඊළඟට ගත්තාම අවසාන භාවනාව හැටියට අපි භාවිතා කරන්නේ අර 8 ස්ලයිඩ් එකයි 9 ස්ලයිඩ් එකයි කියන එක. ඒකෙදි අර ජරාව කියන එක හොඳට කල්පනා කරා නම් නන්දිය කියන එක ගැලවිලා ගියා. නන්දිය කියලා ගැලවිලා ගියා නම් ඉතින් අර චේතනා වෙලා එන්නාවේ ක්‍රියාවලිය කියන එක තමන්ට පේනවා ගැලවෙනවා කියලා. ඒ ලයින් 5 එකෙන් එන්නේ නැහැ එන්න. එතකොට ඒකත් එක්ක හොඳට භාවනා කරන්න පුළුවන්. ඒ ඉන්ද්‍රිය විසින් ඒක නවත්තනවා. ඉතින් 8යි ඒ 9යි හොඳට කල්පනා කරන්න පුළුවන්. එහෙමනම් කරකවන්නේ නැහැ. කිසිම කෝට්ටක් දාලා කරකවන්නේ නැහැ කියන එක කල්පනා කරනවා. ඉතින් කෝට්ට දාලා කරකවන්නේ නැත්තම් මැද්දේ තියෙන හබ් එකත් කවදා හරි නතර වෙනවා. ඒක දුවන්නේ නැහැ. අර කෝට්ටෙන් කරකවීමෙන් තමයි මේක දුවනවා කියන එක තියෙන්නේ. ඒක තමයි භාවනා තුන හැටියට තියෙන්නේ. එතකොට අපි සූත්‍ර දේශනාවට යම් ඉතුරු ටිකක් බලන්න. මේකදී පෙන්නනවා මහණෙනි සංවරයෙන් ප්‍රහාණ කළ යුතු ආශ්‍රය කවරද යත්. මහණෙනි මේ සස්මේ මහණතෙමි නුවණින් සලකා චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත වෙසේද? මහණි චක්කු ඉන්ද්‍රිය සංවරයෙන් සංවෘත නොවි වසන්නාන්ත පීඩාකර වූ පරිදාහ කෙනෙක් උපදී නම් චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘතව වසන ඔහුට මෙසේ පීඩාකාර පරිදාහයෝ නොවෙත්. නුවණින් සලකා මේ විදිහට සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය ඒ සංවර කරනවා කියලා. එතකොට මේ විදිහට බුදුහාමුදුරු පෙන්නනෝ මහන්නේ මේ ආශ්‍රව ඒ සති සංවරයෙන් පහකල යුත්තේයි කියනවා කියලා. ඉතින් ඒක අපි සංවර සූත්‍රයේ ඔය ආයතන භාවනාව එකත් එක්ක කරලා තියෙනවනේ කලින් නේද? ඊළඟ කාරණාව පෙන්වන මහණෙනි ප්‍රත්‍යාවේක්ෂ ඥානී පහකල යුතු ආශ්‍රය කවර දෙයක්? මහණෙනි මේ ශාසනයේ මහණතෙමි නුවණින් සලකා හුදෙක් සීත නැති කිරීම පිණිස, උෂ්ණේ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස පමණක් සිවුරු පරිභෝග කරයි. නුවණින් සලකා පින්ඳ පාතේ වළඳයි. ක්‍රීඩා කිරීම පිණිස නොවේ, පුරුෂ මදේ වැඩියෙන් පිණිස නොවේ, සැරසීම පිණිස නොවේ, අලංකාරය පිණිස නොවේ, උදෙක් මේ ශරීරයාගේ පැවැත්වීම පිණිසේ, ගැපීම පිණිසේ, බඩගිනි වැළැක්වීම පිණිසේ, බ්‍රහ්මචර්යය රැකීමට අනුබලයක් සඳහාය. මෙසේ පැරණි වේදනාවන් නැති කරන්නේ, අලුත් වේදනාවන් නූපදවන්නේ, එයින් මාගේ ජීවිතය පැවැත්මද වන්නේ, නිවැරදි බවද වන්නේ, සැප විහරණයද වන්නේ සලකා පිණ්ඩපාතය කියන එක වළඳනවා කියලා. එතකොට ඊළඟට පෙන්නනවා හුදෙක් සීත නැති කිරීම පිණිස, උෂ්ණේ නැති කිරීම පිණිස, මැසි මදුරු අවසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස, ඍතු පීඩා නැති කිරීම පිණිස, විවේකයෙන් ඇලීම පිණිස පමණක් නෝනින් සලකලා සේනාසනයන් කියන ඒවා සේවනය කරනවා කියලා. උදේ උපන්නා වූ නොයි කාබාධයන්ගේ වේදනා නැතිකිරීම පිණිස, රෝග නැතිකිරීම පිණිස පමණක් සේවනය කරමි. නෝනින් සලකා ගිලම් පස බෙහෙත්තාදී සේවනය කරයි. මහන්නි යමෙහිකින් ප්‍රත්‍යාවේක්ෂ නොකරන්නා වූ ඔහුට වෙහ සහ දැවිලි සහිත ආශ්‍රය උපදින්නා වූ ප්‍රත්‍යාවේක්ෂ කරන්නාහට මෙසේ දුක් දැවිලි ඇති ආශ්‍රය නොවේ. මහන්නි මේ ආශ්‍රය ප්‍රත්‍යාවේක්ෂයෙන් පහ කළ යුතුයි කියන පටිසේවනා පහතප්පා කියන එක පෙන්වනවා. ඉතින් මෙතන පෙන්වන්නේ ඔය වේදනාවෙන් අපිට පේන ඔය චේතන පරාමාස, ඒක නිසා අත්තා කියලා ගන්න. එතකොට මේ ආරණ්‍ය පින්ඩ පාත ඒ වගේ දේවල් එකක්වත් මගේ කියලා ගන්නෙ නෑ. එතකොට ඒ විදිහට ඒව පහ කරන්න පුළුවන් කියන එක පෙන්න. ඊළඟට ආපහු හතරවෙනි කාරණයට පෙන්නනවා අදිවාසනා පහතබ්බා කියලා, ඉවසීම. මහණි අදිවාසනයෙන් පැවති යුතු ආශ්‍රය කවරද? මහණි මේ සස්නේ මහානතමේ නෝනින් සලකා සීත ඉවසන සුල්ලෙක් වේ. උණුසුම, බඩගින්න, මැසි මදුරු, ඒ අවසපුන්ගේ ඒ නපුරු කොට කිව් නපුරු ලෙස පැමිණි වචනද ඉවසන සුල්ලෙක් වේ. උපන් ශාරීරික වූ තියුණු රළු කටු අමහිරු අමනාපු දී පැහැරගන්නා වේදනා ඉවසන සුල්ලෙක් වේ. යම් හේකින් නොවිසන්නා වූ ඔහුට වෙහසකාර දැවිලි සහිත ආශ්‍රය උපදීද? මෙසේ ඉවසන්නා ඔහුට වෙහසකාර දැවිලි සහිත ආශ්‍රය නුපදී. මහන්නේ මේ අදිවාසනයෙන් පහ කළ යුතු ආශ්‍රයයයි කියන ලබේ. ඉතින් දැන් අපි ඉවසීම කියන එක තියෙන්න ඕනි, වේදනාවට ප්‍රතිචාරයක් කියනවා නොදක්කන්න ඕනි. ඉතින් අපි ඕක පැහැදිලි කරලා දෙනවා. අර ලුණු ටිකේ කතාව වෙන්නේ නේද? ලුණු ටිකක් මදි වුණා නම් නැගිටවල යන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි, අපි මේ අනිත් මිනිසුන්ගේ නපුරු වෙච්ච වචන පවා ඉවසන්න ඕනි. මේ මනුස්සයාට තරහා ගියයි කියලා අපි මොකටද තරහා ගන්නේ? ඒකනේ නේද? කාට හරි එයා තරහා ගිහිල්ලා එනවා නම් අපි ඒක බාර ගන්න. එතකොට ඒ වගේ දේවල් ඉවසන්න ඕනි කියන එක. නැත්තම් ඉතින් ආශ්‍රයෝ කියන එක ඒක නිසාත් ඇති වෙනවා. ආයිත් පෙන්නන මහණෙනි දුරු කිරීමෙන් පැහැිත වූ ආශ්‍රය කවරද? මහණෙනි මේ ශාස්ත්‍රීය මහානතමේ නුවණින් සලකා නපුරු ඇතුන් දුරු කරමු. නපුරු අසු දුරු කෙරේ, නපුරු ගොන් දුරු කෙරේ, නපුරු බලු දුරු කෙරේ. මේ විදිහට පෙන්නම යම්බුසු නුසුදුසු තැන්හි හැසිරෙන්නා වූ යම්බුදු යම්බදු පවුටු මිත්‍රයන් සේවනය කරන්නා වූ නෝනත්තා වූ එස් සම්බර්ග ලාමක තන්හි සලකන්නා වූද ඒ තෙමේ ඒ නොසුන අගෝචරය පාප මිත්‍රයන් නෝනින් සලකල දුරු කරන. ඒ කියන්නේ අනිත් අය කියනවා නම් මෙයා මේ දුස්සීල කෙනෙක් කියලා ඒ අයව ඇසුරු කරන්න යන්නේ නැහැ. මොකද ඒකේ ඇසුරු කරන්න ගියොත් ඉතින් ඒක නිසා ඒ වෙහසවල දුක් දැවලිත ආශ්‍රයම් ඒ ඇති වෙනවා කියලා. ඉතින් මේක මේ පින්නන්නේ මේ සම්මා ආජීවය. අපි අවොයිඩ් කරලා කරන්නා වූ දෙයක් සම්මා ආජීවය නිසා මානෙ කියන එක අඩු වෙන. අර අපි සංස්කාරවල ඉහළ සංස්කාර කොට අපි කතා කළේ චේතනාවෙන් ඉඳන් ඉදන් සත්‍යයට විඥානයේ ඉඳන් පරාමාසයට එතන ඇතිවෙන්නා වූ ඒ සංස්කාර අන්නේ බලපෑම කියන එක ඇති කරගන්න ඒකට අගයක් නොදෙන්න තමයි මේ මෙතන පෙන්නන්නේ. එහෙමත් නැත්නම් ඔය B කියන පොයින්ට් එක හදන්න යන්නේ නැහැ බෙල් ෂේප් කර්ව් එක. අන්න ඒක සඳහා ඉතින්දී අවිද්‍යා ආශ්‍රයයට කියන එකට ඒක පහර වගේ. ඊළඟට පෙන්නනවා මහණෙනි විනෝදනයේ ඒ පහකල යුතු දේවල් තියෙනවා. මහණෙනි මේ ලෝකයේ මහාන තෙමේ නෝනින් සලකා බලා උපං කාම විතක්කේ සිත් තබා නොගනි. දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නූපදීමට පමුණුවයි. උපන්නා ව්‍යාපාද විතක්කේ සිත තබා නොගනි. දුරු කරයි, බැහැර කරයි, විනාශ කරනවා, නැවත නූපදීමට පමුණුවනවා කියලා. ඔය විදිහට විහිසා විතක්කයක් ඉවසන්නේ නැහැ කියලා. යම් හේකින් එඹුදු දේ දුරු නොකරන්නා වූ ඔහුට වෙහ සහ දැවිලි සහිත ආශ්‍රය උපදීද? මෙසේ එඹුදු දේ දුරු කරන්නාහට වෙහ සහ දැවිලි සහිත ආශ්‍රය නොවේ. මාන්න මේ ආශ්‍රය විනෝදනය පැහැයුත්තායි කියලා කියනවා, එලිමිනේෂන් කියන එක. ඉතින් මෙතෙන්දී අපිට පේනවා ওই ඒරියාවන් කාමච්ඡන්ද ඒකෙන් ඇති වෙනවා ඒරියා 4 අර ව්‍යාපාදී කියන එකෙන් ඇති වෙන එක. එතකොට වේදනාව ජරාවට පත් වීම නිසා ඇති වෙන දේ. ඊළඟට ඒරියාවන් වලින් ඒරියා 6 කියන එක ඇති වෙනවා. එතකොට ඒක නිසා අර සංස්කාරයන් නිසා රත්තා කියලා ගන්න. විහිංසා විතක්කය කියන එක අපි එතන පහ කරන්න ඕනේ. එතකොට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියනවා අර ඒරියා 1, 4, 6 වලින් ඒ කියනකොට පැහැදිලි වෙනවා. ඊළඟට පෙන්වනවා මහණෙනි භාවනාවෙන් පැහැිත වූ ආශ්‍රය කවරද? මහන්නේ මේ ශාසනයේ මහානතමේ නෝනින් සලකා විවේකයේ ඇසුරු කර විරාගයේ ඇසුරු කර නිරෝධයේ ඇසුරු කර නිවනට නැඹුරු කරන්නා වූ සති සම්පොජ්ජංගය වඩන නෝනින් සලකල ධම්ම විචේ සම්පොජ්ජංගය විරිය සම්පොජ්ජංගය ප්‍රීති සම්පොජ්ජංගය පස්සද්ධි සම්පොජ්ජංගය සමාධි සම්පොජ්ජංගය වඩන විවේකයේ ඇසුරු කළ විරාගයේ සහිත නිරෝධයේ ඇසුරු කර නිවනට නැඹුරු උපේක්ෂා සති සම්පොජ්ජංගය වඩන මහන්නේ යම්හේකින් බොජ්ජංග නොවන්නාහට වේසා දැවිලි සහිත ආශ්‍රය උපදීද මහන්නේ මෙසේ බොජ්ජංග වඩන්නාහට මෙසේ දුක් දැවිලි සහිත ආශ්‍රය නොවේද මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහි යුත්තේයි කියනවා. ඉතින් මේ වෙලාව වෙනකොට නම් අර වඩු බාස්ගේ කතාව එහෙම අපිට මතක් වෙනවා. ඉතින් සංස්කාර නිසා ඒ අත්ත සංඥාව කියන එක අපිට අයින් කරගන්න පුළුවන්. අපි බොජ්ජංග භාවනාව හෙදී මොබ බලලා තියෙන ඒ වගේම අනාස්ව චිත්තයටත් එන්න පුළුවන්. මහන්නේ යම් කලක භික්ෂුවගේ යම් ආශ්‍රය කෙනෙකු සෝවන් මගින් පැහැ යුතුද, ඒ කියන්නේ දර්ශනීයෙන් පැහැ යුතුද, ඒ ආශ්‍රය දර්ශනීය මගින් පැහුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු සංවරයෙන් පැහැ යුතුද, ඔහු සංවරයෙන් පැහුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහැ යුත්තාද, ඔහු ප්‍රත්‍යාවේක්ෂයෙන් පැහුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු සිත තබා නොගැනීමෙන් පැහැ යුත්තාද, ඔහුගේ සිත තබා නොගැනීමෙන් පැහුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු දුරු කිරීමෙන් පැහැ යුත්තාද, ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු විනෝදණයෙන් පැහැ යුත්තාද, ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වේ. යම් ආශ්‍රය කෙනෙකු භාවනාවෙන් පැහැ යුත්තාද, ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේ. මහණෙනි මේ මහණතෙමේ සියලු ආශ්‍රයන්ගේ සංගත වේයයි, කුස්නාව සංසිඳියයි, සංගෝජනී උපටාහලෙයයි, මාන ප්‍රහාණය දුක් කෙලවර කරේයයි කියනවා. භාගතුන් වහන්සේ මේක වදාළ සතුට සිත් ඇති භික්ෂු භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තා කියලා මට පෙන්නනවා. එතකොට ඔය බොජ්ජංග එකේදී නම් අපිට පේනවා ඉතින් අර උදේ භාවනාවන් බලනාට රාත්ත නිට්ටයයි කියලා තන 6 වෙනි සතිය මතකද අපි දාලා තිබුණා. ඉතින් මේ 6 වෙනි සතියෙන් විඥානේ සකස් වෙන්නේ නැති කියන தත්ත්වයට කෙනෙකුට ගෙනියන්න පුළුවන්. එතකොට ඒක තමයි සබ්බාසෝ සූත්‍රයේ කියන. ඉතින් එහෙමනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.